പൂജ്യലുക് സ്വാമി നാൻസി സഹ നമുക്കുസല സ്വാമി നാൻസി ശിവലി സ്വാമി നാസത്തിലും മഹാസംഗരത്നി അവസരായി ശീലുമതിനാട് തെരുവാൻ സരണായി അതത് അപ്പി ഹിം നാം പ്രശ്വി സിറ്റിന്നെ സതിപതാക്കിന്നെ യോഗാവചരിങ്കി കമഠഹൻ സുദ്ധിക്കിങ്ങി വരസരഹമ സാധാരണ ദേശനാവലിയെ ആരംഭ കിരീമട്ടായി മുലിമ എഴുതിയത്തെ കമഠഹൻ സുദ്ധിക്കിരിമി വരസരഹമ എമിനിസാ കമഠഹൻ സുദ്ധിക്കിരിമി വരസരഹനിങ് അത് ദവസേ വരസരഹന ആരംഭ കന്നലിസിത പൂജനീയ വന്ദനീയ ലുക്കു സ്വാമി നാസിക്ക് ഇതെപ്പാ നമത് നമ്മ ഗൗരവപൂർവ്വ ആരാധന കരുതും സാധു 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 ലിഖിതവാർത്ത ഇതിരിപ്പത് കിരീം സന്ധാ മമ പാലിയാംബികളുടെ ആരാധന കരുതും.
സാധു 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 തെരുവൻ സരണായി സ്വാമി വാൻസ്
ശരണായി
അവസരായി സ്വാമി അവസരായി സ്വാമി വാൻസ് ദിനപത സക്മൻ ഭാവനാവ് പരിസരേ ആസ്വാദേ ലബമിൻമ സമതലാ നോന തണകുള സഹിത പുലവേ പാവഹൻ നൊമെതിവ സക്മൻ ഭാവനാവ പുരുദു കരാൻ നിമി എവിട്ട മട ലബുണു അദ്ദേഹീം പഹത ആകാരേട വിസ്തര കല ഹെക് എമ പുലവ സമതലാ നോന നിസ സമതലാ പുലവക ബിമ നോദിന യട്ടിപതുലേ പ്രദേശ ബിമ വെദന ഭവ ദനീമ യട്ടിപതുല വിവിധ സ്ഥാനവല തണകുള വർഗ സഹ അനേകു കുടാ പലയാട്ടി സ്പർശവന ഭവ ദനീമ സമഹാര അവസ്ഥാവല കുടാ ലീ കെബലി ഗൽകട കടു യട്ടിപതുലേ അനീമ സഹ സിവും വേദനാവൽദ ദനീമ എഹേത് നുണവത്വാമ മാ തീരണേകല കാലേ അവസാന നുണ തെക്മ യട്ടിപതുലട തവത് അവദാനേ വെടിക്കരമിൻ സക്മനേ യദീമ സമഹാര അവസ്ഥാവല പാദേ സ്പർശവന പെലയാട്ടിയ ഹോ കുളവ മത ഏതി വസ്തുവുണ്ട അനുരൂപവ റഫസ് യനാദി വശയൻ സ്മൂത്ത് ആൻഡ് സ്മൂത്തസ് യനാദി വശയന്ത് യട്ടിപതുലട ദനേ ഉദയ കാലേദി സക്മൻ ഭാവന ഉക്കരണ വിട്ട് പുലോമത അതി പിന്ന നിസാ യട്ടിപതുലട തെത് ഭാവക് ദനീമ സവസ്കാലേദി വെസിബര നോന ദിനവലദി യട്ടിപതുലട വിയലി ഭാവക് ദനീമ പുലോമത അതി വിവിധ ബാധക നിസാ ഏവാ ഗന വെടി അവദാനയ യമുക്കര സക്മന കരൻ പുരുദുവി അത ഹിത പിടയാമട അതി അവകാശേ അടുയ സക്മന അവസാനേദി സിത്തട ഇതാമ സതുടക് സഹ സഹല്ലുവക് ദനേ ഉപദേശ പതമി ഒബ വഹാൻസേട തെരുവൻ സർണായി സാധു സാധു സാധു
അപ്പി ഏമ തമായി ഹിതാഗാന പുലുവാങ് വെന്നേ അന്ത കനേക് കവിദിന കൊട അത അസ്സലിം ബാലനണ്ട വെട വെഡിയ ഹമേ സ്പർശയേട പേനോ അത ഹമേ സ്പർശയേൻ തമായി ഒക്കമേ സന്നിവേദന ഗന്നി ഇയാന്നി ഏ ആകല്പ്യ അപ്പൊ കാണു പുളുവാ മുഖത് അന്തകിനാകെ അവധാനെ സാമാന്യ അസ്തരകിനാട്ട് വലിയ ഹമേ വരി കാട്ട ഹുന്തവേട്ട് തേരണം പരിസരത്ത് വെട്ടേരണം ദക്ഷിണവാ മീ അന്ന മീവാ മുനവാദ മീവാ മറ്റ തേരുന്ന അമ്മേ കീലാ ദിന് കീലൊക്കെ എന്ന വകേ തേനവാ ദക്ഷിണവാ തീനായിരുത്തമായി കെലസ് വരി പേനവാ ദക്ഷിണവാ തീനക്കത്ത അപ്പൊ വലിയ അവധാനയാക്ക് നോക്കി പശു വിന തീരു എമ്മനാ ഇക്കട്ട് അപ്പൊ കായാനുപസ്തനവാ എത്തോട് കെലസ്നായ എത്തോട് തീന് ദിഗട്ടോമ നിക്ലേശി മനസ്സക മണറാം തത്ത് തമായി ഇത് ഏക എന്തെങ്കിലും ബലനോട് തീയാണ്ട് വേണോ അന്ധകാര കത്തിയ അന്ധകത്തിയ വാസനാവാത്തായി എഹിമനെ പുതുപ്രചാരണവാസി ദേശനാക്കറാന്നേ ദേശനാക്കറാന്നെ അത്തിപുനാട്ട് സങ്കട കറകാണ്ടിക്ക് സങ്കട കറകാണ്ട ബരി ഭവ ബുദ്ധിചാരണ സിദ്ധാന്തം ദേശാ ഏക വിനദേക്ക് പുറവാണ്ടി ഈ പുറവാണ്ടി മുക്കാത്ത അത്ര പയർ തന്നെ സ്പാഷ് ഈ സാമാന്യ സക്മണിരിക്കറാണി പയർ തന്നെ സ്പാഷ് ഇവനത്താൻ പത്തുലട്ട് തന്നെ സ്പാഷ് ഏക മുൾക്കരകിന് ഇതക് പിരിശുദ്ധ കരകാണ ക്രമയാ ദേശനാക്കറപ്പ് ഏക്കമ സാർവച്ചാണ് വാഹനത്തെ ഇവനത്താൻ കായാനുപസനാവി സൂക്ഷിച്ച അവസ്ഥാവ ഏകമായി അപ്പേ ലങ്കായ ബുദ്ധാഗമൻ ഗിലിയിച്ചത് സിംഗള ബുദ്ധാഗമൻ ഏക നഗിത്തനാ എഹിങ്ങനെ കണിങ്ങനെ നാസിങ്ങനെ ദിവിങ്ങനെ അദ്ദക്കി അത്പിന്തി പെത്തകൃതാ പൈങ്ങനെയൊക്കെ കത്തനാ കായനുപസനായ സുശേഷി അവസ്ഥാവാസ ഏക അനിവാര്യമ ഒഴിക്കുന്ന വിദ്യക്ക് അവധാനം കിട്ടിയാണ് ണാനാന്തേമ്മ ഈ പുട്ടിലായിട്ട് തേരണോ മേ ഹിത്ത കൊച്ചര കെലസുനാ തിരിച്ചു കടാണ് വിചാര අපේ පුතෙක් වීඩියෝයක් හදලා තිබිලා අපි ඒක ගැන ගොඩක් සාකච්ඡා කරා ඊයේ. ඒ සාකච්ඡාවේදී දරුවා පය බිම තියෙනකොට ස්පර්ශය දැනෙන තැන් සහ ස්පර්ශය දැනෙනකොට ඇතිවෙන පාදයේ පතුලේ වල්ලුකරේ කෝණ ටික දුරස්සාකාරයකට විස්තර කළ තිබෙනවා. ඉතින් ඒක කැනඩාවේ වාර්තා වුණාට මට ඒකේ මේ සටහනක් හෝ මතකයක් තිබුණේ නැහැ. පස්සේ මේ ළඟදී මට හම්බුණා මේ ඒක වීඩියෝ පටියක් දාලා තියෙනවා. මම ඒක ගැන කතා කරනකොට කල්පනේ කතා කරලා කිව්වා මේ ඒ පොඩි පුතා ඒ වීඩියෝ පටිය හදන්නේ නැහැ අවුරුදු 5ක දැන් පහේසෙන්නේ ඉන්න ළඟදී දැන් ඇවිල්ලා ඊට වැඩි වයසයි. එයා තමයි කිව්වා මේ ළඟදී මේ සංගරුවනේ ගුණ කියන වීඩියෝ පටියට විශ්වාසාලා තියෙනවා. ඉතින් ඒක මම ඉල්ලුවාට පස්සේ මට එවල තිබුණා ලින්ක් එක. ඉතින් ඒ නිසා කාට හරි අවශ්‍ය නම් ඒක බලන්න. ඒ පොඩි එකට ඒ සක්මනක් කරනකොට ඇතිවෙන නිර්මාණශීලී අදහස් හරි පිවිතුරුයි. ඒ සාසන වර්ධනකාමී නියඳ බණක්. ඉතින් අන්න ඒකට හොඳ තවත් අටුවාවක් තමයි දීවිලා තියෙන්නේ. ගොරෝසු පොළොවක කකුල වදින් නැති තැන් පවා වැදෙද්දී, ඒ කියන්නේ සාමාන්‍ය සම්ප්‍රදාන කුරු මළුවක නෙවෙයි, නැත් ඒක වාසියට ගත්ත හැටි. එහෙම නැත්නම් මේ ඇහෙන් එන මේ දේවල් වෙනුවට අර දැනීම ඉස්සර වෙච්චාම බුදු වෙලා තමයි ආය වෙන මොකක්වත් නැහැ බුදු වෙලා. ඒක කරන්න බැරි කමක් නැහැනේ කාටවත්. ආන්තික පිළිකා රෝගියකට කරතෑයි. තනි කකුලෙවොත් කරතෑයි. අර මෙල්බන් ගියාට පස්සේ මිනිස්සයා ඒ ගියාට පස්සේ තමයි යට ඇදුනේ කකුලේ අමාරුවක් කකුල කැපුවා. ඉතින් අපිට හරි කන ගැට සතිපාසලේ එක එක කකුල කපන්න. හැබැයි එයාගේ නෝන තමයි ප්‍රශ්න කියවන්නේ. එයා කතා කරලා කියනවා මේ කතා කරලා තුනේ මේ කෙනෙකුට මේ කිඩ්නි සවුත් වෙලා මේ ඩයලිසිස් කරන්න වෙලා. ඉතියා සීදවල තුන මැරෙන්න. මෙයාට කතා කරලා පස්සේ කියලා තිනවා නේ මාත් කකුල කැපනකොට හරි කනගාටු වෙන්න තමයි හිටියේ. දැන් මං ඇවිදින්නේ එක කකුලක් ජපන් කකුලක් අනෙක් කකුල මංගි කකුල. අර ජපන් කකුලට එහෙම නැත්නම් ප්ලාස්ටික් කකුලට වැලි පෑගෙනව වැටෙනවා. ස්නායු නැහැ. ඉතියා කියනවා මං කවදාකවත් ඇඳට ගිහිල්ලා ප්ලාස්ටික් කෑල්ල හැප්පෙනව දකින්නකම් කකුලක් දාලා තියෙන බවවත් දන්නේ නැහැ කියලා. ඔක්කොම තේරෙන්නේ නිදා ගන්න ගියාම විතරයි කියලා. ඉතින් ඒ කකුල කැඩිච්ච මිනිස්සයා දීගාව අවුරුද්දේ තාම. ඇවිල්ලා එයා ඒකම විස්තර කරනවා. කා මේ ප්ලාස්ටික් කකුල තියෙනකොට ප්ලාස්ටික් කකුලට පෑගෙන දේවල් පවා හිත කියවනවා කියලා. ඉතින් ඒ නිසා අපිට ඉන්නේ හැම ඇබැග්ගයක්ම කරදරයක්ම සම්ප්‍රදාය පිටයමක්ම වැඩි සත්‍ය පිහිටීම සඳහා යොදාගත්තොත් මේ ලෝකේ හරිම සුන්දර දෙයක්. ඒ සුන්දරත්වයේ පරියන්කේත වෙලා අර ඇවිදින පයි ඇවිදින භවි තියෙනවා. ඒක සඳහායි අපි අර පුංචිම දරුවෙක් ඇවිදින හැටි කොහොමද යා තතර තතන සමබර වෙන්නේ. අපිට දැන් අර කකුල් දෙක හයිය නිසා අපිට ඒ වගේ පොඩි දඩුවෙක් වගේ సౌందර්යයක් එන්නේ නැහැ හිතට. අපි ඇවිදිනවා. අපිට ඕන කරන්නේ ඒකට ගිනියන කරන දේ අනම්මනම් දේවල් මිසක් අර ඇවිදීමේ අර නూరు නුපුරුදු මිහිරියාව ගන්න දන්නේ නැහැ. ඒ අර ආධුනික මනස නැහැ. අපි හිතනවා මේ භාවනා කරනකොට මේ ධ්‍යාන පහළ වෙන්න ඕනේ, මාර්ගඵල පහළ වෙන්න ඕනේ කියලා. ඒව කොක වෙතත් දැන් ඇවිදිමින් ඉන්න බවවත් දන්නේ. ඒ නිසා කියනවා බල්ලෝ බල්ලෝ ඇවිදිනවා වගේ නෙවෙයි ඇවිදිනකොට ඒ ඇති වෙන වෙනස්කම්. ඒ දක්නා සුළුව දන්නා සුළුව ඇවිදිනවා නම් මහ පොළොවම සක්පම් මළුවක්, මුළු ලෝකෙම භාවනා මධ්‍යස්ථානයක්. අපි මොනවද මේ අල්ලගෙන නටන්නේ? මං කියන්නේ මේ ලියුම් එක නම් එහෙම ප්‍රශ්නයක් ඇති කරගත්ත කෙනෙක් කියලා ලියුම් එක හොඳ රචනය ලියලා තියෙනවා. ඒ නිසා කාටත් වගේ මේක හොඳ පූර්වාදර්ශයක්. කොයි ලෝකේ ප්‍රශ්නයක් තිබ්බත් විසඳෙන්නේ සක්මනේ. එසා සක්මනට වැඳලා පටන් ගන්නවා. ඒකල ඉවර කරන්න ඉස්සෙල්ලා වැඳලා තව එක පියවරක් තියන්න. තව එක පියවරක් ඔය තියෙන ප්‍රශ්න නැතුව නෙවෙයි. ඒ ප්‍රශ්න පුංචි වෙන්න නම් සක්මන ලොකු කරගන්න. ඉතින් ඒකට ගත්ත හොඳ ආදර්ශයක් මේ වගේ හොඳ සක්මනක් පිළිබඳව පස්සේ ඔය පරියන්කයක් ගහලා බලන්න කියන එක තමයි උපදේශයක් වශයෙන් දෙන්නේ. අපි යනවා ඉස්සරහට.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වார்த்தාව. ගරු ස්වාමීන් වහන්ස මුලදී ඉරියව්වට සතිමත් වී භාවනාව ආරම්භ කළ බව මතකයි. ආශ්වාස ප්‍රශ්වාස බොහෝ ප්‍රමාණයකට හිත තබාගත හැක. ආශ්වාස ප්‍රශ්වාසයේදී දැනෙන්නේ පපු ප්‍රදේශයේදී බටයකින් වාතයේ ඇතුල්වන හා පිටවන ලෙසටයි. එවිට හුස්ම ඉතා අපහසුවකින් ඉහළට ඇදගන්නා අයුරු හා පිටකරන අයුරුත් දැනේ. එනම් බටයක යම් දෙයක් සිර වී තිබෙන විට ඒ බාධක මැදින් වාතයේ ගමන් කරන විට තිබෙන අපහසුතාවයක් ලෙස හෝ එසේත් නැත්නම් ඉතා සිහින් බටයකින් වාතයේ ඇදෙන විට දැනෙන පීඩනයක් වැනි ස්වභාවයක් දැනේ. පර්යංකයේදී කිහිපවරක් ආශ්වාස ප්‍රශ්වාසයට හිත යෙදෙන විට චක්‍රමෙන් මෙය සිදු වූවත් එහි දැඩිභාවයේ ගොරෝසුභාවයේ තරමක් දුරට පසුව අඩු විය. ඒ අතර වාරයේ සිතුවිලි වලට සිත පිටගිය බව මතකයි. පසු පර්යංකයේදී පෙර සඳහන් කළ හුස්මවල අපහසුතාවය වෙනම දැනීමක් ලෙසත් ආනාපානයේ වෙනම දැනීමක් ලෙසත් වෙන්වීමෙන් වැටහීම සිදුවිය. පර්යංකයේ නොසිතියද සමහර විට හුස්ම ගැනීමේ අපහසුතාවය ප්‍රකට වී දැනේ. පිළීමක් වැනි ස්වභාවයක්ද අවිනිශ්චිත භාවයක්ද දැනේ. මෙවැනි තත්ත්වයන් පෙරත් වරින් වර ඇති වුවත් දැන් ඒ වඩා ප්‍රකට වී පෙනේ. නමුත් පෙරමෙන් ඒ පිළිබඳ පදුට්ට මනසකින් සතිමත් වීමක් නොමැත. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඒ වගේ එකක් තමයි මටත් ඔය ලෙඩ වුණාට පස්සේ උනේ. 9:1 දෙකම අමුතු සෙමකින් තමයි හිර වුණේ. දවුස්ම ගන්නකොට ප්‍රශ්නයක් ඇත්තේ නෑ. නමුත් නලය මාර්ගයේ පුරාවට හිර වෙනවා. එතකොට හරි වෙහෙසයි. හටහඬ වෙනස් වෙනවා. උගුරු බැලැන්ඩි වෙනවා. සෙම හිම යන්න පටන් ගත්තොත් ඒක මේ කඩන්න බැරි තරම් උකු කෙඳි වගේ තමයි එළියට එන්නේ. ඒක තියෙන වෙලාවෙදී අර සාමාන්‍ය උත්සාහ කෙරුවොත් නිදාගෙන ඉන්න වෙලාවේ ඉඳගෙන ඉන්න වෙලාවේ හුස්ම ගන්න හැටි බලන්න ඒක හරි ආයාස කරගත්තියක් තමයි. ලෙඩ කියන්නේ ඔකට තමයි. This is ඊස් එකක් නෑ. This is. This is. ඒ වෙතෙද්දි දුමාලි අල්ලනවා. මේ දුමාලි අල්ලනකොට අර හොටු පෙත හරහා හැර වාතයක් යනකොට ටික වෙලාවක අර සෙම ජී වෙනවා. ජී වෙලා වැක්කිරෙන පටන් ගන්නවා. එතකොට නිකන් මොනවද? ටිෂු සොලින් එක පිහලා බේරන්න බෑ. මම ලේන්සුමයි පාවිච්චි කරේ. අරව කැට පිටින් එන්න පටන් ගන්නවා. හොඳට ඒ වෙලාවයි කහිනවා. ඒ වෙලාවත් අහයියෙන් හුස්ම ගන්නවා. ගන්න හෙලන එකට අර උණුසුම් වාතයත් එක්ක තියෙනකොට ජී වෙන ගතියත් සීතල වාතයේ දකින්නකොට සිතුල් වෙලා උණ ගැනිලා මේ ළඩ වෙන ගතියත් එක්ක බලනකොට එහෙම නිකන් අර තුමාලේ හුස්ම ගත්තට පස්සේ අපි ඒකට ගත්තේ යකිනාරං කොළ තම්බපුවා අල්ලපුවාම අර ලේසිය තේරෙනවා. ඉතින් ඒ වගේ වේසක් ඇවිල්ලා තමයි අන්තිමට මරණය සිද්ධ වෙන්නේ. හුස්ම ටික හිර වෙනවා. ඉතින් ඒ වෙලාවේ කාටවත් අත දාලා කරන්නත් බෑ ඔයදී. ඒ අපි කියන සෙන්ගඩිය ගලවලා යනවා කියන්නේ. ආන් ඒදී වෙලා ආව පණ ආවයි කියලා හිතන්නකො. එතකොට පේනවා මේ හුස්ම කියලා කියන්නේ ආස්වාසිය කියලා කියන්නේ ආස්වාදයක්. අපිට එහෙම හර්ධයක් නැති වෙලාවට අපි নানা ආකාර දේවල් වලට හිතේවි. ඒ හිතේවෙන නිසා අපිට අර අසනීපත් තත්ත්වයක් ඇතිදී සෙම තත්ත්වයක් ඇතිදී හුස්ම ගන්නකොට තියෙන වෙහෙසයි ඒක නැතිකම තමයි නිවන කියන්නේ. අපි ඒ ස්වභාවයෙන් ඇති වෙන ශ්වාසනාලේ බාධා නැති වෙලා ඇති වෙන වෙලාවට අපි හුස්ම ගන්න බව දන්නේ නැහැ. මොකද අපිට එතකොට ප්‍රශ්නම තියෙනවා. ඊයේ ප්‍රශ්න, හෙට ප්‍රශ්න, අනුන්ගේ ප්‍රශ්න ඒවා මෙයා මතුවෙලා අර විවේකේ නෙවෙයි හිතට ගන්නෙ ප්‍රශ්න. ඉතින් අර විවේකේ තියෙන වෙලාවේදී විවේකේ අගය කරන්න අතේම ප්‍රශ්නයක් ඇති වෙන වෙලාවේදී මේ ප්‍රශ්නේම ආනාපානය හරහා බැලුවොත් මම හිතනවා මට ඇදිච්ච ලෙඩේට තියෙන ප්‍රධානම බේස තමයි විවේක වෙන එක. හැබැයි විවේක වෙනවා කියන එක අර කාලයක් භාවනා කර හිටපු නිසා ඒ හුස්මට හිත යොදාගෙන ඉන්න පුළුවන්. ඉන්නේ හරි වෙහෙසේ. ඉඳගෙන හිටියත් වෙහෙසයි, නිදාගෙන හිටියත් වෙහෙසයි. නමුත් ඒ අර හුස්ම දිහා බලා ඉන්නකොට මල් මාලයකට මල් ලමුනන්න වාගේ හුස්මෙට හුස්මෙට හුස්මෙන් හුස්මෙට හුස්මෙන් හුස්මෙට ලමුනන්න පුළුවන්. ඉතින් ඒ වගේ අර ලෙඩක් නැති අවස්ථාවක අත්විඳපු දෙයක් තමයි මේකේ මේ විස්තර වෙන්නේ. ඉතින් ඒක ලියලා තියාගන්න. ලියලා තියාගත්තොත් විතරයි අපිට පුළුවන් වෙන්නේ අර මේ භාවනාවක් කරගන්න හැටි. ලෙඩක් භාවනාවක් කරගන්න හැටි, සෙමක් භාවනාවක් කරගන්න හැටි, හුස්මක් භාවනාවක් කරගන්න හැටි. ඉතින් ඒ නිසා කොච්චර සීමාවක් කොච්චර දේවල් තිබුණත් හුස්ම ගන්නවා. ඉතින් අතරමැද හුස්ම ගෙනියන එක හරියටද බාධක දෙවියන් තරගයක් කරනවා. එහෙම නැත්නම් ට්‍රැෆික් ජෑම් එකක වාහනයක් හප්පගන්න තු යන්න. ඉතින් අපි හප්පගෙන ඉවර වෙලා ට්‍රැෆික් ජෑම් එකට බයි. අහලා පාරින් ආයෙත් බයිද? නමුත් ඉවසවුවොත් ට්‍රැෆික් ජෑම් කියන එක හැමදාම තියෙන දෙයක් නෙවෙයි. හැබැයි ඒක ඉවර වුණාට පස්සේ ගමන කරගන්න දැන් නැත්තම් ඊට පස්සේ පැත්ත වෙලා කඩේකට ගිහිල්ලා තේ බීලා බීඩියා බීබී බෝක්කක් උඩ වෙලා ඉන්නවනේ. ඉතින් කොයි දේවන්සයට මේ සීමලයක් කියලා එකක් තියෙනවා. අන්න ඒ වගේ අපිට හම්බෙන හැම ප්‍රස්තාවකම අවස්ථාවක්ව ප්‍රස්තාවක් කරගෙන භාවනා කරන්න පටන් අරගන්න ලෙඩ වෙලාදී ඉගෙන ගන්න බෑ. ඒකයි මේ ලෙඩ වෙන්නේ ඉස්සර වෙලා අපි මේ වගේ සාකච්ඡා කරමි, භාවනා මධ්‍යස්ථාන නිවිමින් මේක පුරුදු කරගන්න. ඉතින් කට්ටියට තේරෙන්නේ නැහැ ලෙඩක් නැතුව ඉඳද්දි මොකටද මේ මේක වාර්තා කරලා තියාගන්න. වාර්තාගත කර තිබ්බොත් තමයි මේ ලෙඩෙන් ඇති වෙන අපහසුවත් ඒ අපහසුව තුලින් පුළුවන් තරම් ශ්වාසනාලය ශාසනාලයෙන් බලන්න පුළුවන් වෙයි. ශ්වාසනාලේ ශාසනාලයෙන් බලන්න. එහෙම නැත්නම් අපි පදුත්ත මනස තමයි ඇති ගන්න බලංගර හුස්ම ගන්න බෑ. ඇස්ස එනවා, කැස්ස එනවා, මැස්ස එනවා කිච්චයි සීන් සීවක් කියව ඉන්නවා. ඒ මිසිට වැස්ස වැස්ස කැස්ස නැත්තම් පෙන් කෙල කෙල නතරනවා. ඉතින් යන බන්නට මේ වාතාවරේ ඒ වගේ අර ලෙඩක් නැවුනට ඒ දේවල් තේරුම් අරගෙන කරපු හොඳ වාර්තාකරණයක් කලින් භාවනා කරපු බවට හොඳ සාක්ෂියක්. ඒ අවස්ථාව භාවනා මේ ආනාපානෙට යොදාගත්ත හොඳ අවස්ථාවක්. ඒ නිසා කාටත් වගේ රචන ලියන්න පුරුදු වෙන අයට හොඳ පූර්වාදර්ශයක් වෙනවා. මේ වගේ රචන හොඳයි කියනවා. ඉතින් අර මේ වගේ සක්මණකට පස්සේ මේ පරියක් කරලා ඉවරනාට පස්සේ වචන දෙක තුනක් ලියලා තියාගන්න. වාක්‍යයක් දෙකක් ලියලා තියාගන්න. ඒක එකතු වෙච්චාම නිකම්ම කමටහ වටව හැදෙනවා. ඉතින් ඕක දිනපැත්තකින් තමයි අපි සක්මණේදී බලන්නේ. එතකොට නොපැකිල ඇවිදින ගතිය. නැත්තම් ඊවර කීපයක් නොපැකිල යන්න පුළුවන්කම තමයි ඥානපෝනික සාංශයේ සත්‍ය කියලා හඳුන්වලා තියෙන්නේ. අද හුස්ම කීපයක් නොපටලවි දිගට පාත් ගන්න පුළුවන්. ඒක මේකේ අත්පනේ කෝකටත් පරියන්ක විස්තර දීලා තිනවා. බොහොම හොඳයි. මේ ඇති වෙච්ච දේ කවුරුත් දීප එකක් නෙවෙයි, තමයි ඉගෙනගත්ත දෙයක් වශයෙන් රැකගෙන ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා.
සාදු සාදු සාදු. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වார்த்தාව. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සක්මන පරයන්කේ හා එදිනෙදා කටයුතු වල පොදුවේ පහත ස්වභාවයන් ය. වේලාවකට ස්වභාව නම් අත්දැකීමකි. ඒකේ නම් කිරීමක් නැති බව පැහැදිලිය. වරහන් ඇතුලේ පෙර මේ යයි වෙන් කර විස්තර කරන දේ නම් නැතිව මිශ්‍රව පෙරට වඩා තවත් බොඳ වුණ ස්වභාවයක්. වරහන් අවසන්. තවත් වේලාවකට මුකුත්ම කියන්නේ නැහැ. වරහන් ඇතුලේ ඒත් අත්දැකීම නැතිනම් සිදුවන දේ නැති වෙලා නැහැ. නිහඬයි. කිසිවක්ම වචනයට දමන්න පෙළඹවීමක් නැති ස්වභාවයක්. වරහන් අවසන්. වේලාවකට සමහර සිදුවීම් වල කෑලි ඉතුරු වෙලා වගේ ඒකත් විටක ගොඩ වෙලා නොපැවති මැකී යයි. විටක දින කීපයක් තිබී නැති වේ. තවත් ඒවා නොමැකුණද ඒවා මකා දමන්නට උවමනාවක් නැති බවකි. පර්යංකේ විස්තර කළ නොහැකි ස්වභාවයේ තවත් විවේක වේ. මුලින් ඒ විවේක වෙන ස්වභාව ගලනමේ ස්වභාවයක් මෙන් විය. කිසිවත් ඊළඟ ගලණයට ගෙන නොගෙන ඊළඟ ගලණයට ගෙන නොයන හොඳටම මැකුණු කිසිදු දෙයක් නොරැදෙන ස්වභාවයක්. දැන් මේ ස්වභාව අපැහැදිලියි. බොඳ වෙලා තවත් වචනෙට දාන්න බෑ. ස්වාමීන් වහන්ස උපදෙස් ලබා දෙන සීක්වා තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඒක තමයි අපේ ප්‍රകൃතිය, අපේ වටින ස්වභාව ලක්ෂණ කියලා. තවත් ඒක හරි නීරස නිසා, ඒක තුළ මමයාගේ පෝෂණයක් ඇති වෙන්නේ නැති නිසා අපි වයත නාම රූප වලට කඩලා, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට කඩලා, ඇහැ කන දිව නාසය කය මන ආදී වශයෙන් විවිධ ආයතන ඇස් කඩාගෙන ඉතින් කතන්දර ගොතන එක තමයි ජීවත් වෙනවා කියන්නේ. ඒකට කතන්දරේ ලියනවා. නමුත් ඔක්කොම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හැදෙන්නේ ওই කියන ගොජෙන් තමයි. ඒකට ගලණේ කියලා කියනවා, බුදුරජාණන් ශාන්තිත්‍ය කියලා කියනවා. අපි ගොජේ කියලා කියනවා. ඒකෙන් අපි රූප මවනවා, කතන්දර මවනවා. මම දැක්කා, මම ඇහුවා, හරි මේ නමුත් ඔක්කොම ඇතිලා තියෙන්නේ අපි කියන අර ප්‍රභවයෙන් තමයි. ඒ ප්‍රභවය නම් නොකර ඉන්න එක හරි ලැජ්ජයි අපිට. ඒක හරියට හොඳට පදම් කරගත්ත මැටි ගුලියක් අතේ තියාගෙන යමක් කිකේ නොකර සිටීමේ හැකියාව තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ විසංඛාරගත චිත්තං කියලා. අසංඛාරික හිත. මැටි ගුලිය තියෙනවා. ඒක අපි සතිපාසලේ ඉගෙනුවේ මේ මැටි අතර සල්ලි වලට ගන්න ඕනේ තරම් ඒ හරියට සුද්ධ කරපු මැටි. ඒක අතර තියලා තද කෙරුවොත් අතේ රේ කටිකවදිනවා. බිමට අත ඇදියොත් පැදුර තියෙන ලකුණු ගන්නවා. උඩ ඉඳලා අත ඇදියොත් පොළවේ තියෙන ලකුණු ගන්නවා. තක්කාල වැටෙනවා. ඒ කියන්නේ ඒක මේ වටපිට තියෙන ආඩේ සංඥා නිදර්ශන ගන්න ගතියක් තියෙනවා. මුකුත් කරන්න නැතුව ඉන්න බෑ. මැටි පැටි ඒවනේ රොටි කැලි වගේ කපල කපල ළමයින්ට දීලා බෙදලා ඉවරනකොට ළමයි අඹලා ඉවරයි. ඊට පස්සේ උගන්නපු දුව කතා කරලා කිව්වා, පුළුවන් නම් ඔය මැටි ටික දෝතින් බාර අරගන්න, මුකුත් නොකර නිකන් ඉන්න. ඔය මැටි කැටේ තමයි ඔයගේ හිත. මුකුත් නොකර ඉන්න බලන්නකෝ. ඉතින් පොඩි උන්ට මේ නොකර ඉන්නම බෑ. ඒක තමයි ගාය කියලා කියන්නේ. ඒ තමයි සංස්කරණ කියලා. ඉතින් මුළු සංසාරෙම අපි කෙරුවේ අර තියෙන මැටි පිටින් නානා ආකාර දේවල් හදලා ඒක ලස්සන නිර්මාණයක් ආපුවාම මම යා තවත් අංගපසක සහිතව හැදිලා ඒක හොඳ නම් ඒක පුච්චනවා. ඒක පිච්චුවාට පස්සේ ආය අඹන්න බෑ. ආය අවුරුදු ලක්ෂ 20ක් යනවලු ආය ඒක මැටි කැටයක් බවට පත් වෙනවා. ඉතින් මිනිස්සු ශිෂ්ටාචාරයේ මයින්නේ පිච්චි මැටි කැටවල. ඉතින් දුවගේ තාත්තා ඇවිල්ලා කිව්වා, ඔය අල්ලට පතට අතට මේ මැටි කැටේ අරගෙන අනික් අතේ වැලමිටෙන් අනින්න කියලා. ඕක තමයි කිව්වා ඉස්සල්ලා හදාගත්ත වළඳ. ඉතින් ඕක තමයි කිව්වා මිනිස්සු දුනු මිදෙස් එක දාගත්තා. ඒ පොල් කට්ටක් වා. ඉතින් ඕකට මේ මැටි කර්මාන්ත කියන්න එපයි. මැටි කර්මාන්ත කියන්නේ හද නිර්මාණය නෙවෙයි. මේ මැටි හැඩ ගැහෙන්න පුළුවන් ගැතියි. ඒ වගේම අපිට යමක් නොකර ඉන්න බැරි ගාය. ඉතින් ඒක මං කියවා ඉතින් මොනවද මේ උපකරණ මොනවක්වත් දිනල් නැහනේ පොඩි උන් ආසයි කියලා. ස්වාමීන් වහන්සේ මේ උපකරණ වලට නෙවෙයි කිව්වා ඔය වැඩේ වුණේ. ওই මැටි ඉස්සල්ලාම හම්බෙනකොට මානවයට ওই උපකරණ තිබුණේ නැහැ. පස්සේ තමයි අපි ওই සක්කේ හදාගෙන කරෙන්නේ කෙරුවේ. ඉතින් අද ලෝකේ ඒ තරම් සක කරකෙද. මොනවත් නොකර හිටපන්. ඒකද කියන්නේ විසංකාරගතං චිත්තං කතණ්හානං කයමච්චකා. ඒක හැදපු දේ රසවත් වුණොත්, නිර්මාණශීලී වුණොත්, රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් වලට පත්තරොත් එක මම කියනවා. ඊට පස්සේ ඉතින් ඒක પરම්පරාවට ගිනියලා ඒක රකින්න බාස්තුනා කරලා ඒ নানা ආකාර પરම්පරාවල් හදනවා. මොනවාක්වත් කරන්නේ නැතුව මැටි කැටේ තිබ්බනම් අයි මැටි කැටේ කැඩෙන්න දෙයක් නැහැ නේ. මොනාරි හැදුවොත් නේ කැඩෙන්නේ. පිච්චුවට පස්සේ නේ කැඩෙන්නත් හදන්න බැරි. මැටි කැටේ තිබ්බනම් මොකද? ආනේම ප්‍රභවයක් තමයි මේ මානව විඥානය කියලා කියන එක. පබස්සර විදම්බික්ක වෙච්චිත්තං ආගන්තුකේ උපක්ඛලිත්තේ උපක්ඛලිත්තං කියලා බුදුසසු බොහොම නම්බුකාර භාෂාවෙන් කියනවා. අද ක්වොන්ටම් ෆිසික්ස් වලින් කියනවා මේක එනර්ජි වේව් එකක් තියෙන්නේ. බලන හිත තමයි ඒකට එක එක නන්දා. සතුර බලන හැටි වෙනස්, මිත්‍ර බලන හැටි වෙනස්, කොල්ල බලන හැටි වෙනස්, කෙල්ල බලන හැටි වෙනස්, ඡන්ද ඉල්ලන අය බලන හැටි වෙනස්, ඡන්ද දෙන අය බලන හැටි වෙනස්. ඉතින් හැමදාම කතාව ඉවර කරන්න බෑ. ඔබ ලියලා තිබුණේ මේ වචනයට දාන්න බෑ කියලා. වචනයට දැම්මනම් කක්කා, ඉතරයි කියන්නේ. යමක් වචනයකට දැම්මනම් කෙලෙස්. දෙවා කියන්නේ වචී දුෂ්චද්ද. මුවින් බෙන කරබන ඉන්නකොට කිසිම ව්‍යාකරණ දෝෂයක් වෙන්නේ නැහැ. හානියක් වෙන්නේත් නැහැ. එහෙමනේ පොඩි එක අම්මත් එක්ක කතා කරන්නේ මම අවුරුදු 20ක් විතර යනකම්. ඌ කල්දාකත් වචන කතා කරන්නේ කොච්චර සුන්දරද. ඒ සම්බන්ධය. කතා කරන්න පටන් ගත්ත දවසෙත් ඔගේ අම්මට කියලා ඉතින් අම්මටම තමයි බන්නේ. ඉතින් අම්මා කියනවා මේ බයන්න මම හදාගත්ත මගේම ලේ මගේම මස් මට විරුද්ධව ගිහිල්ලා. මගේම අපේම නයි අපිටම කයි. මේ අම්ම කරගත්ත මගුලනේ. අර පොඩි කාලේ පොඩි කාලේ ඉඳ දුන්නා නම් ඔයදි වෙන්නේ. ඉතින් ඒකට අම්මලාට දුක් කියලා බෑ. අපි මේ ළඟදි මේ 23 24 ගැබිටි මව්වරුන්ට සතිය පැවැත්තුවා. පළවෙනි වතාව. ඉතින් අපි කිව්වා මේ බබා ගැන බලන්න එපා. ඔයා සක්මන් කරන්න. මේ මොනද පාඩි වෙලා භාවනා කරන්න මිඩ්වයිෆින් ඇහුවා හොඳ නැද්ද කියලා. නෑ නෑ ඔය කට්ටිය වැඩ කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ, ඒක ප්‍රශ්නයක් නෑ. ඊට බඩේ කාට කොහොමද මේක දැනෙන්නේ අම්ම සතියෙන් ඉන්නවයි කියන එක? ආන්නේ වගේ තමයි. තමන් සතියෙන් හිටියද තමන්ට දැනෙන්නේ කොහොමද? තමන්ගේ හිතට දැනෙන්නේ මොකද්ද? හිත නිකන් බංකොලොත් වෙලා යන එක තමයි වෙන්නේ. හිතට කියාගන්න දෙයක් ඉතුරු වෙන්න බෑ. ඉතුරු වුණා නම් සංස්කාර. මේක හරි, මේක වැරදි, මේක සුන්දරයි, මේක අසුන්දරයි කිය ආන්නේම නැතුව ස්වභාවයේ තත්තාවේ කියලා කියනවා අපි මහායාන බුද්ධ ආගමේ තාවුයිසම් කියලා කියනවා. ඒකට අනුගත වෙනවා නම් අපි කවදාවත් පරිසර දූෂණය කරන්නේ නැහැ. අපි කවදාකවත් කෙලෙසෙන්නේ නැත් නෑ, කෙලෙසන්නේ නැහැ. ආදිවාසීන් මේව තමයි ජීවත් වෙන්නේ ගොඩක් වෙලා. දැන් ඉන්න මිනිස්සු ගියේ ඕනම තැනක පරිසරය කෙලෙසෙනවා. ඒ මිනිස්සුගේ වැඩිම හිටපු තැන ගන්ධස්තර ගසන එක තමයි. ඒ තමයි ශිෂ්ටාචාරය කියලා කුණු හරපයක් හදාගන්නේ. මොනම ශිෂ්ටාචාරයක්වත් ඕනේ නැහැ. බැරිකමට ඉතින් මොන මොනාරි කරයි. නිකන් ඉන්න බැරි. හැබැයි කරනකොට දැනගන්න වෙන්නේ මෙච්චර රාත්තල් ගානක් මඩ බොක්කේ. මඩ මෙච්චරක් කාලා තියෙනවා කියලා. නිසා භාවනාවත් අපි කරන්නේ සියල්ලම නතර කරලා එහි ගලන ගඟට ගලන්න ඇරලා ගලනේ දිහා බලන් ඉන්නවා. මේ කම්මැලිකම තමයි ඔය රජනේ පුරාම තිබිච්ච තේමාව. ඉතින් ඒක බුද්ධාජි උතුමන් වහන්සේලා සාදු කියන විරාගය. නැත් අපි කාම ලෝකයේ කියන තේ අනේ කියන්න වචනත් නැහැ, හරි කම්මැලි. ඕවා කියන්නත් හොඳ නැතුවත් ඇති කියලා හිතෙනවා මේ එකමට අහනවා. ඉතින් ඒක නම් ඇත්තටම ගුරුවරයාගේ දෝෂය. ගුරුවරයා පුළුවන් තරම් කියන්නකොට මේකම කියන්න. ඕක දෙතුන් සැරයක් කිව්වට පස්සේ ඔය ලෙඩේ නැති එකෙක්වත් නැහැ ලෝකේ. ඕක ලෙඩක් නෙවෙයි, ඕක තමයි ප්‍රകൃතිය. මේ අපි පෙන්වන්න හදන සුන්දරත්වය සහ මේ සං ඖන්දර්යය ඔක්කොම නිකන් හිතින් මවාගත්ත විකාරයක්. සංසාර කියන්නේ දුක. ඒක මේ මම පාන්න හදන කියා පාන්න හදන දක්වන්න හදන දේවල් ගත්තාම මානවයාට පිස්සු. විශේෂව සිස්ත මානවයාට. මේ රචනයේ පටන්ගෙන අග දක්වාම විස්තර කෙරෙන්නේ ඒ අර දුරන් දක්වා බීදීගේ නැති අර තැම්බිච්චි නැති බත්තරක් තියෙන හැඳි ගෑවෙන කැඳක් වගේ. තාක්ෂික ඔබත් හැඳි ගෑවිලා මේනවා. එතකොට අර බත් කියන්නත් බෑ, වතුර කියන්නත් බෑ, වෙන නමක් දාන්න. අන්නේ විප්ලවයක් මානව මනස තුළ සිදු වෙන්න පුළුවන්. ඒක වෙනවා. අන්නේක අඳුනා ගැනීම තමයි බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා කරලා අමාරුවෙන් නමුත් අපිට මේ කියලා දෙන්න උත්සාහ කරේ. ඒක තුළින් මමයා බෝ කරන්නේ නැතුව රසාස්වාදේ බෝ කරන්නේ නැතුව මමයා බෝ වෙන රසාස්වාදේ බෝ වෙන හැම එකක්ම කෙලේශයක් කියලා හිතාගෙන එහෙම නැති අවස්ථාවකට යන්න පුළුවන් කම. අපිට තියෙන ප්‍රභවය අපේ දරුවන්ඩයි අපිටයි අබෞද්ධයන්ඩයි භාවනා නොකරන අයට ඔක්කොට සමාකාරයි. ආන ඒකත් තව ඉස්මතු වෙන්න රචනා ක්‍රමේ තව හදතැයි. මේක නරක නෑ, මේ රචනා ක්‍රමේ හොඳයි. නමුත් තව ඉස්සරහට යනකොට බලන්න අමුතු විදිහට මේ ගොඩාක් වචන පිටු කරන්නත් මේ කියනවට වැඩිය දැනෙන්නත් පුරුදු වෙනවා. ඒකට අපි ආර්යවෝහාරය කියලා කියනවා. ආර්යයන් වහන්සේලා කටයුතු කරන්නේ එහෙම. එහෙම තව ඉදිරියට වෙනවා. අන්න ඒකට අනුග්‍රහ වෙන විදිහට සූදානම් ශරීරයෙන් ලෑස්ති මනසෙන් ඉදිරියට යන්න කියලා කියනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වார்த்தාව. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. පාන්දර පංචශීලයේ පිහිටුවා පර්යංකේ හිඳ පැයක් පමණ ආනාපාන සති භාවනාව කරනවා. හුස්ම හතරකින් විතර පසු හුස්ම සිහින් වී යනවා. ඉන්පසු සිතිවිලි නැති තැනකට යනවා. මෙසේ මාස දෙකක් පමණ සිතිවිලි දෙකක් අතර දුර ටික ටික වැඩි වෙමින් තිබුණා. අද සිතිවිලි අඩු තැනට ගියාට පසු රූප ඡායා දවසේ සිදුවීම් එදිනෙදා ජීවිතේ ගැටලු වැනි දේ එන්න පටන් ගත්තා. භාවනාව වැඩි දියුණු කර ගැනීමට උපදෙස් ආයාචනා කර සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඉතින් සිතිවිලි ගොඩාක් මැද හුස්ම හතරක් අහු වෙනවා. ඊට පස්සේ දිගට කරනකොට හුස්ම ගොඩාක් සිස්තනක් මැද සිතිවිලි හතරක් හම්බ වෙනවා. ඒ වගේ අර සිතිවිලි පැත්තක ඉඳලා හුස්ම දිහා බැලීමත් හුස්ම පැත්තකින් තියාගෙන හුස්ම පදනම් කරගෙන සිතිවිලි දිහා බැලීමත් තමයි මේ මනසේ තියෙන අපේ තියෙන විපරිණාමය කියන්නේ. ඒක තමන්ම දකිනවා නම් ඒක මේ ජීවිතේ බුද්ධ ශාසනයේ කිරීමක් කියලා කියනවා. ඒ වෙනත්නම් සම්පූර්ණ තපස කියලා කියනවා. වෑයම කියලා කියනවා. මහානකම කියලා කියනවා. ඉතින් හැමදාම හිතවලින් පටන් ගන්න ආනපනී කරන්න බෑ කියලා පටන් ගන්න එතනින්ම ඉවර වෙනවා නම් තිරිසන් මරණයක් තියෙනවා. මනුස්සකම නෙමෙයි තිරිසන් තමයි. එහෙනම් ආනපනී විතරමයි තියෙන්නේ හිතවිලි නැත්නම් ඒක දෙයක් ඇත්තේ නැහැ. ඒක කිසිම වහනාවක් නැහැ. පුංචි දරුවන්ගේ හිතේ එහෙම තමයි තියෙන්නේ. ඒත් වැදගත්කම තියෙන්නේ මේ හිතේ රාශියක් මැදින් ආනපනේ හතරක් අල්ලන්න පුරුදු වෙනවා. ඒ බුදුහාමරංගේ බුදු අනුහසනේ. එහෙම කරගෙන යනකොට හිතේ රාශියක් හිතේ රාශිය අයින් වෙලා හුස්ම හොඳටම තියෙන දැනට කොන්න හිතවිලි පේන බකට. හුස්ම එතකොට හුස්ම නේවාසිකයි හිතවිලි ආගන්තුකයි. පටන් අර ගන්නකොට හිතවිලි නේවාසිකයි හුස්ම ආගන්තුකයි. ඉතින් අපේ අම්මලාට අපච්චිලාට ඕව දැනගෙන නෙමෙයි මැරෙන්න සිද්ධ වුණේ. ඒ කාලේ ඔහොම පැහැදිලි කිරීමක් තිබුණේ නැහැ. ඒ කට්ටියට ප්‍රශ්න තිබුණා. අපිට ප්‍රශ්න තියෙනවා. අපි ප්‍රශ්න මැද හිතවිලි බලන්නකෝ මේ ප්‍රශ්න මැද හිතවිලි මැද හුස්ම ටික පොඩ්ඩක් බලන්නකෝ. කාටවත් තේලෙන්නේ නැහැ. එහෙම බලන්න බෑ කියන්න පුළුවන්. එහෙම නැත් බුදුහාමතුතු සර්වච්ච වෙන්න බෑ. බුදුහාමතුතු අපිට දීලා තියෙන මොන ප්‍රශ්න තිබ්බත් හුස්ම ගන්න. ඉතින් හුස්ම බලන්න බෑ. ඒක වෙනම කතාවක්. එහෙමනම් ඒක එහෙම බලාන බලාන ඉන්නකොට මේ පුද්ගලයාට උනා වගේ ඔය හිතවිලි වල බලය අඩු වෙලා හුස්ම බලය වැඩි වෙලා ඉඳපු ගාම පේන්න පටන් ගන්නවා. වහා හිතවිලි රාශියක් එනවා. හැබැයි දන්නවා තමන් ඉන්නේ හුස්ම පදන්නේ ඉන්නේ. තමයි හුස්ම දෙකක් අතර වෙනසක් ඉදිරිපත්තරයක් තියෙනවා. මේ හුස්ම ගැන මේ හිතවිලි ගැන මෙහෙම කතා කරාට වේදනත් එහෙම තමයි. සද්දත් එහෙම තමයි. ඔය හිතවිලි තියෙන කාරණා ඔය සද්ද මේ වේදනා ගණන් ගැනීම නේ. අර කියන්නේ බැරිම ප්‍රශ්න හිතවිලිමයි. ඒ මොකද ඒ අයවට ආසයි. එච්චරයි තනි කතාව. ඒ ප්‍රශ්න වලට හිතවිලට ආසගෙනාට ඒක එනවා. ඒක නැති වෙච්ච ගමන් ඒක නැතුනා කියලා ඉස්පස්සාවක් නෑ, වේදනාවක්. එයාට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ දැන් ඉස්සර තිබුණ හිතවිලි දැන් වේදනාව. ආයි දෙකම නැති වුණොත් ඔන්න සාද්ද එනවා. ඉතින් ඔය විදිහට මේ තට්ටු මාරුවක් කියන්නේ මේ හතර පහ දෙනෙක් කියන. හැමදාම ඔය හතර පහ දෙනාම වේදිකාවේ ඉන්නේ. ප්‍රධාන නළුව කවුද කියන එක විතරයි ඒ මොඩයාගේ හැටියට තීන්දුව. ඒක එලි දැක්කනවා වචනේ තුල. වචන කරන්න බෝ. එලි කරන්න බෝ. කරනකොට අනික් අයට පේනවා යකෝ මූඩ බුදු ප්‍රශ්නක් තියෙනවා හිතවිලි වල. මට ඒක ගන්න නැහැ. මට මේ වේදනාවක් නේ තියෙන්නේ. මට මේ ශබ්ද ප්‍රශ්නයක් නේ තියෙන්නේ. මොනවා හරි අපි අර හතරෙන් සැලඩ් එකක් හදාගන්න. නියබලාවක් හදාගන්න. හදාගෙන කියාපවන බලන්න බුදු සාමිනේ බලන් දරන්න බෑ දුකනේ කියලා ඌ ඒ තරම් ඒ දුකට කැමති. ඒක කිය කියා හන්දියක් හන්දියක් ගානේ විදිහට කැමති. ඉහි තමයි සංසාරය. ඉතින් අර අචංචාහන්තුකෝ කියන පිටට කට්ටිය ආවම අප්පා බුදු සාසනයක් හම්බුණා පැවිදි වුණා අනම් මනම් කියාගෙන අවුරුද්ද දෙකක් විතර කා ළඟ ඉන්නට හුස්ම ගන්නවත් කියන්නේ. ශබ්ද කරන් දෙන්නෙත් නැහැ. ඒකම කර හම්බ වෙන්නේ නැහැ. මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. ආපෝ මේ ගුරුවරයා හත් නැහැ. මේ භාවනා ක්‍රමයේ හත් නැහැ. මේ මධ්‍යස්ථානයේ කරන්නේ නැහැ කියලා වැඳලා යනවා. ඒ තැන ගිහිල්ලා වාඩි වෙනවා. අවුරුද්දක් විතර ඔන්න ඉන්නවා. ටිකක් කරලා ගියාම මේ පිස්සු වැටිච්ච බැදියක් වගේ කෑ ගහන්න පටන් ගන්නවා. එතනින් එහාට යනවා. එතනත් එහෙම. ඉතින් යා කියන මේ යන යන තැන්වල ප්‍රශ්න තියෙනවා කියලා කියනවලු. බලනකොට ඌ යන මල්ලේ ගූබෙට්ටක් තියෙනවා. මල්ල දිගාරින් යොට ගූබෙට්ටේ නෝ වල. ඌ යන යන තැන මල්ල අරගෙන එයි. ඌ මල්ල කියලා යන්නේ නැහැ. ආ නේද තමයි කිව්වා මේ පිටත භාවනා කරු. ඉතින් ඒක නිසා මේ දුක ඉගෙන ගන්න භාවනා කරනවා නම් මේ පැමිණෙන දුක වේදනාවක් වශයෙන් හෝ හිතවිල්ලක් වශයෙන් හෝ එනවමයි. ඒ නැත්තම් මොකටද භාවනාව? ඒ අතරමැද ආනාපානය බහුලීගත කිරීම ලොකු කිරීම අපේ දක්ෂකමක් නෙවෙයි. ඒකට වැඩි වෙලාවක් දෙනකොට ඉබේම එයා පැතිරෙලා ගන්නවා. එයා බහුලීගත වෙනවා. එතකොට ඉබේම අර හිතවිලි වේදනාව හෝ ශබ්ද හෝ ක්‍රමෙන් අඩු වෙනවා. ඒකනම් අවුරුදු 7ක් ඇතුළත අත්දකින්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඉතින් මෙයා මේ කරපු අත්දැකීම සාර්ථක අත්දැකීමක්. වචන ක්‍රමයක් හොඳයි. ආයසරයක් හිතවිලි එන්න දෙන්න හොඳටම ආනාපාන පදනමේ ඉඳගෙන. එතකොට ඔය හිතවිලි තියෙන විෂම ගතිය නැති වෙනවා. විෂ ගතිය නැති වෙනවා. මොකද එන්නේ සෞඛ්‍ය සම්පන්න පදනමක් වෙනවා. ඒ නිසා ඔය ඕන කෙනෙකුගේ හිතවිල්ලකට යාන්තිකට උත්තරයක් වෙනවා. හොඳයි.
සාදු සාදු සාදු. නිරෝෂ් පුතා මට ලැබිලා තියෙන
මොහොතයි. අද විනාඩි 10ක් විතර පහුවෙච්ච නිසා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අවසරයි වන්දනා කරන්න වෙලාවක් තියෙද අපිට?
අවසරයි.
හොඳයි. මම ඉන්නේ අනුරාධපුරේ. ඒක නිසා විවේකයක් තියෙනවා. අද වැඩසටහනක් හිතේ නෑ මගේ.
එහෙම තමයි. සාදු සාදු සාදු
සාදු. ඕකාස වන්දාමි බන්ති.
සත්වෙත්වා.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
ඔදි තබ්බං.
සාදු
සාදු අනුමෝදාමි.
ඕකාස ද්වාරත්වේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ.
මාමි කමිතබ්බං.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්තේ.
පත්වෙත්වා.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ.
පත්වෙත්වා.
තတိယံපි ඕකාස වන්දාමි බන්තේ.
විවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයු අන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉනාතිය සමිජ්ජතු.
සාදු සාදු සාදු.
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං. සාදු
සාදු සාදු සාදු.
ඩල් මයික්‍රොෆෝනික කුසල ස්වාමීන් වහන්සේ පාර දෙනවා. මීටරින් හරි මෙන් හරි කවුරු හරි ඉන්නවනම් කමෙන්ට්ස් කරන්න. අපි ඒ වැඩ පිළිවෙල දිකට ගෙනියනවා. මීතිකලායට මේ ලින්ක් එක පාවිච්චි කරන්න බෑ. මොකද අපි ධර්ම දේශනාවකට යනවා. මීතිකල සුද්ධකරන්න බලාපොරොත්තුෙන් අපිට ඒකට පිළිමක් හොදා ගන්න පුළුවන්. ඒක අපි කුසල සුවයක බරක් නොවන විදිහට මම මේ ප්‍රකාශ කරන කවුරු හරි ඉන්නවනම් සම්බන්ධ වෙන්න මම ඒ සඳහා ඇරිලා ඉන්නවා තව ටික වෙලාවක්. මේ වැඩසටහන මෙතනින් સમાપ્ત වෙනවා. පෙරවන්
පෙරවන් සාරණයි ස්වාමීන් වහන්සේ.
රෝගී සුවය ලැබේවා. සාදු
සාදු සාදු. සන්සුල ලැබේවා සාදු.
අවසරයි ස්වාමීන් වහන්සේ. නිරෝෂ් හරි අපි ඉදිරියට යන්න.
සාදු සාදු සාදු. පූජනීය වන්දනීය ධම්ම කුසල ස්වාමීන් වහන්සේකින් අවසරයි. දෙවනි භාගයද දවසේ වැඩසටහන ධර්ම දේශනා වැඩසටහන ආරම්භ කරන ලෙසට ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ගෞරවපූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්සේ මෙහෙණින් වහන්සේ මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි අපි සැඩ සාගරයක් එවිදියේ මහමුහුදක් වගේ දෙයක් දැක්කහම මේකේ තියෙන බියකරුභාවය මේකේ තියෙන ප්‍රචණ්ඩ ගතිය පිළිබඳ යම් අදහසක් අපිට තියෙනවා. ඒක සමහර විට ගොඩ දෙනෙක් මේ මුහුදු වෙරළ දැකලා ඇති වෙච්ච හැඟීමක් වෙන්නත් පුළුවන්. මුහුදු වෙරළේ දකින ප්‍රචණ්ඩතාවය වගේ සිය දහස් ගුණයක ප්‍රචණ්ඩතාවයක් ඒ ගැඹුරු මුහුදේ තියෙනවා. මුහුදු වෙරළක නැගෙන රළ වගේ සිය ගුණයක් පමණ විශාල මහ රැලි අන්න මහා ගැඹුරු මුහුදේ නැගෙනවා. ඉතින් ඔන්න ඒ විදිහේ මහා මුහුදක් දැක්කහම මේ විදිහේ සාගරයක් දැක්කහම අපිට යම් කිසි මේකේ තියෙන මහා බියකුරු ගතියක් මේකේ තියෙන මහා ප්‍රබල ශක්තියක් වගේ දෙයක් ගැන යම් අදහසක් මතුවලා එනවා. ඉතින් මේ වගේ ස්වභාව ධර්මයේ තියෙන අපි දකින දෙයක් උපමා කරමින් භාග්‍යතුන් වහන්සේ අද දවසේ මේ යම් කිසි දේශනාවක් එහෙම නැත්නම් යම් කිසි අදහසක් අපිට ඉදිරිපත් කරන්න උත්සාහ ගන්නවා. ඉතින් එතන තියෙන්නේ කොහොමද කියලා ගත්තොත් ඒ දේශනාවට බුදුරජාණන් වහන්සේ බැසගන්නේ කොහොමද කියලා ගත්තොත් අන්න ප්‍රකාශ කරනවා යම් කිසි පිරිමියෙක් වේවා කාන්තාවක් වේවා මේ සූත්‍ර දේශනාවේ ගැහැණු පිරිමි දෙපක්ෂය ගැන මතක් කරනවා. මතක් කළා කියනවා මේ වගේ තැනැත්තෙක්ගේ රාගය, ද්වේෂය, මෝහය පහ වුණේ නැද්ද? ඔන්නෝම කියලා තමයි මේ දේශනාව ආරම්භ කරන්නේ. සාමාන්‍ය අපිට අහලා පුරුදු යම් කිසි පුරුෂයෙක්ගේ කියන විදිහට තමයි බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා කියලා අපිට අහලා පුරුදු. නමුත් බුද්ධ දේශනාව දිහා බැලුවාම මේ ස්ත්‍රී පාර්ශවයට කියන ඉලක්ක කළා කරන දේශනාවම සමහර විට ඒ පොතේම ඊළඟට අන්න පුරුෂ පැත්තට ඉලක්ක කළා කරන දේශනාවක් විදිහටත් ඉදිරිපත් කරනවා. එතකොට මේ දෙපැත්තටම බැර කළා අර විදිහේ ස්ත්‍රී පුරුෂ දෙපැත්තටම අදාළ කළා තියෙන දේශනා බොහොම දකින්න පුළුවන්. ගොඩක් වෙලාවට ඉතින් අර බණ කියන්නේ ආම්දුරරු ඉඳා අන්න අහන ලැබෙන්නේ අර ප්‍රතිවිරුද්ධ පැත්ත පිළිබඳ අදහස් තමයි. නමුත් අන්න දෙපැත්තම එක විදියට සලකලා බලලා ඉදිරිපත් කළා තියෙනවා. එතකොට ඔය සමහර විට අපිට හිතෙන්නේ මේ නිකං ආංශිකව පාක්ෂිකව ඉදිරිපත් කළා වගේ. නමුත් එතනම සමහර විට එහා පැත්තේ වෙන සූත්‍රයක අනිත් පැත්ත සම්පූර්ණ එකේ ප්‍රතිවිරුද්ධ පැත්ත ප්‍රකාශ කරනවා. එතකොට සාමාන්‍යයෙන් පුරුෂෙක් කියලා ඉදිරිපත් කරත් එතෙන්දි ගොඩක් වෙලාවට අදහස් වෙන්නේ මේ මනුස්ස සංහතිය මෑන් කයින් කියන්නේ. එතකොට ඉතින් මේ ගෑනු පිරිමි දෙපැත්තම අයිති වෙන මේ මනුස්ස සංහතිය කියන අදහසින්. ඉතින් ඔන්න ඔය විදිහේ යම් කිසි ස්ත්‍රියකගේ වේවා පුරුෂයෙකුගේ වේවා මේ රාග ද්වේෂ මෝහ පහ වුණේ නැද්ද, පහ නොවුයේද කියලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනාවට මුල පුරන්නේ. එහෙම කියලා කියනවා එහෙනම් මේ තැනැත්තා මේ ක්‍රෝධ නැමැති මහරළ ඇත්තාහු. දැන් ඔන්න මහමුහුදේ උපමාව තමයි මේ යන්නේ. මහරළ තියෙන, දියසුලි තියෙන, මෝරුන් ඉන්න, රකුසන් ඉන්න මේ මහමුහුද තරණය කරේ නැ, තරණය නොකළා වෙනවා. ඔහොම කියලන්න එක එකට උපමා විදිහට එක එක ඒවා පෙන්නනවා. උපමා උපමේය ගලපනවා. අන්න පළවෙනිට කියනවා මේ ක්‍රෝධ නැමැති මහරළ ඇත්තා වූ මේ මහමුහුද. අන්න ක්‍රෝධය නැමැති මහරළ නැගෙනවා මේ මහමුහුදේ. ඊට පස්සේ කියනවා පස්කම් ගුණ නැමැති දියසුලි ඇත්තා වූ මේ මහමුහුද. මෙන්න මේ පංචකාම සැප පස්කම් ගුණ නැමැති දියසුලි මේ මහමුහුද තුල තියෙනවා. ඊට පස්සේ විසභාග ස්ත්‍රීන් නැමැති සැඩමෝරුන් ඇත්තා වූ මේ මහමුහුද. අන මේ ස්ත්‍රී නැමැති සැඩමෝරුන් මේ මහමුහුදේ ඉන්නවා. විසභාග පුරුෂයන් නැමැති රකුසන් ඇත්තා වූ මේ මහමුහුද. අන්න මේ රකුසන් වැනි විසභාග පුරුෂයන් මේ මහමුහුදේ ඉන්නවා. අන්න මේ සසර නැමැති මහමුහුද තරණය නොකලා වෙනවා. නොකලා වෙන්නේ කොහොමද? අන්න යමෙකුගේ රාග, ද්වේෂ, මෝහ පහ ඌයේ නැත්තම්. ඔන්න පළවෙනි කොටස. ඊට පස්සේ ආයෙත් නැවතත් ඒ ආකාරයටම ඒ සැකැස්මටම දෙවැනි කොටස ප්‍රකාශ කරන මහණෙනි, යම් ස්ත්‍රියකගේ පුරුෂයෙකුගේ රාග, ද්වේෂ, මෝහ පහ ඌයේද, අන්න එහෙනම් ක්‍රෝධ නැමැති මහරැල ඇත්තා වූ, පස්කම් ගුණ නැමැති දියසුලි ඇත්තා වූ, විසභාග ස්ත්‍රී නැමැති සැඩමෝරු නැත්තා වූ, විසභාග පුරුෂයන් නැමැති රකුසන් නැත්තා වූ, මේ සසර නැමැති මහමුහුද තරණය කලා වෙනවා ඒ තැනැත්තා. කලා වෙන්නේ කොහොමද? අන්න රාග, ද්වේෂ, මෝහ පහ වුණු නිසා. ඔන්න ඔය විදිහේ අදහසක් තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී ඉදිරිපත් කරන්නේ. ඉතින් එහෙම ඉදිරිපත් කළා ඒ කියන කතාව යම් කිසි අර සුපුරුදු තාලෙට මේ කොටසේ ක්‍රියාත්මක වෙන ආකාරයට, මේ වග්ගයේ ක්‍රියාත්මක වෙන ආකාරයට අන්න ගාථාවකින් දෙකකින් මෙන්න මේ කී අදහස බුදුරජාණන් වහන්සේ තව කුළු ගන්නවා. මේ ගාථාවේ වචන කියව ගන්න අමාරුයි, ඒකින්ද මම අද ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා තේරුම විතරක් මේ අරගෙන ආවා. මොකද ඒක කියවන්න ගියා නම් වෙනම එක්සර්සයිස් එකක් ඒ ගාථාවේ හැටියට. අමුතු වචන ටිකක් මෙතන තියෙන්නේ. ඒ වචන ටික පාලියේ ටිකක් අපහසුයි. ඉතින් ඒක නිසා අපි තේරුම විතරක් ඉදිරියෙන් තියාගෙන නිදිරියට යන්න බලමු. එතකොට ඒ ගාථාවේ දෙකේ අදහසක් තියෙන්නේ, මේ යමකුගේ රාග, ද්වේෂ, මෝහ දුරුවේද ඔහු ක්‍රෝධ නැමැති මහරල ඇති, දියසුලි නැමැති පස්කම් ගුණ ඇති, විසභාග ස්ත්‍රී නැමැති මෝරු නැති, විසභාග පුරුෂයන් නැමැති රකුස නැති, එතරවීමට දුෂ්කර වූ මේ සසර නැමැති මහමුහුද ඉක්ම වීය. කෙලෙස් මාරයා දුරු කළා වූ, උපදී රහිත වූ හෙතම නැවත නූපදීම පිණිස දුක පහකලේ වෙයි. ඔන්න ඔක තමයි මේ දවසට ඉදිරිපත් කරන, ප්‍රකාශ කරන මේ අදහස බුදුරජාණන් වහන්සේ. මේ රාග, ද්වේෂ, මෝහ දුරු නොකල කෙනෙක් සහ කල කෙනෙක් අතර සංසන්දනයක් කරනවා. ඒ සංසන්දනය කළා කියනවා මේ රාග, ද්වේෂ, මෝහ දුරු කරපු කෙනාගේ ස්වභාවය සහ දුරු නොකරපු කෙනාගේ ස්වභාවය. දුරු කරපු කෙනා අන්න මොන විදිහේ අනතුරකින් නික්මිලා තියෙනවද, දුරස් වෙලා තියෙනවද, දුරු නොකල කෙනා මොන විදිහේ අනතුරකද තාම ඉන්නේ. ඔන්න ඔය සරලත්වය තමයි ඉදිරිපත් කරන්නේ. අර මහා මුහුදට උපමා කළා, මේ මහා මුහුද වගේ, මහා සමුද්‍රය වගේ, මේ මහා රළ නැගෙන දියසුලි ඇති, මෝරුන් නැති, රකුසන් නැති මේ මහා මුහුද ඉක්මවීම සහ ඉක්මවා නැති බව අතර සංසන්දනයක් සිද්ධ කරනවා. එතකොට මේ විදිහේ මහා භයානක මහා මුහුදක අපි අතරමං වෙලා ඉන්නවා නම්, ඒ මහා මුහුද ඉක්මවීම යහපත්, මේ අනතුරෙන් මිදීම යහපත් කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ මේ ඉදිරිපත් කරන්නේ. ඒක සඳහා කොපමණ කාලයක්, කොපමණ ඉඩක් අපිට ලැබේවිද කියන්න බෑ. ඒකයි මේකේ තියෙන භයානකත්වයේ ස්වභාවය. ඒක තමයි මේ කොයි වෙලාවේ මේ මහරලකට හසු වේද දන්නේ නෑ, කොයි වෙලාවේ මේ දියසුලියකට හසු වේද දන්නේ නෑ, කොයි වෙලාවේ මේ මෝරෙකුට අහු වේද දන්නේ නෑ, කොයි වෙලාවේ මේ රකුසෙකුට අහු වේද දන්නේ නෑ. ඒ විදිහ අවිනිශ්චිත භාවයක්, ඒ විදිහේ බියකරු ස්වභාවයක් ඇති සසර නැමැති මහා මුහුදක් ගැන කියලා ඒ උපමාව ඉදිරිපත් කළා. භාග්‍යතුන් වහන්සේ කියන්නේ මොකද්ද? මේකෙන් එතරවීම යහපත්, මේ අනතුර ඉක්මවීම යහපත්. ඒක කරගන්න බැරි වුණොත් අන්න මොන විදිහේ ඉරණමකට, මොන විදිහේ අනතුරකට ලක් වේවිද දන්නේ නැහැ කියන ඒ අවිනිශ්චිත භාවය අපි ඉදිරියේ තබමින් තමයි මේ කතා කරන්නේ. මේ මහමෝද ඔය සෙල්ලම් විදිහේ ගමනක්, සෙල්ලම් විදිහේ වැඩක් නෙමෙයි. මේක නිකන් අපි හිතනා වගේ සුන්දර ගමනක් නෙමෙයි. අනේ එතනයි තියෙන අවුල. ගොඩාක් දෙනෙක් හිතනවානේ නිකන් මේ නිකන් මේක හරි නිකන් සුන්දර ගමනක් කියලා. අර කියන්නේ ගිය ආත්මේ මම ක්ලියෝපැට්‍රා මේ විදියට මේ නයිල් ගඟ දිගේ මේ විදියට පහළට යාන්ත්‍රා කරා මම කියලා කියන්න උත්සාහ ගන්නවා. ඉතින් ඒවා ඉතින් හොඳයි. අර නිකන් තමුන්ගම හිනස්සව ගන්න වගේ හොඳ අදහස් තමයි. නමුත් ඇත්තට ගත්තොත් ඒ විදිහේ යථාර්ථයක් නෙමෙයි මේ සසර නැමැති මහ මුහුද තුළ තියෙන්නේ. අපි නිකන් අර සංකල්ප විදියට නිකන් හරියට අගය කරනවා, ඒවැය මුලා වෙලා යම් කාලයක් ගත කරනවා. නමුත් ඒ විදිහේ විශ්වාසයක්, ඒ විදිහේ අදහසක් ගන්න පුළුවන් තැනක් දෙයක් නෙමෙයි මෙතන. ඊළඟ අනිත් පැත්තෙන් අනාගත සිහින මවන අපි ලබන ආත්මෙදී නේද, ලබන වර අපි දෙදෙනා හමු වෙමු කියලා නේද, අර පරලොවදී හමු වෙමු කියලා ඉතින් හිතනවා, කල්පනා කරනවා, එහෙම සිහින මවනවා. ඒවා එච්චර ඉතින් යථාර්ථද කියන ප්‍රශ්නය, සැක සංකාව මතු වෙනවා. ඉතින් අර නිකන් අර ඒ වෙලාවේ අර ගංජා සුරුට්ටුවක් ඇද්දා වගේ පොඩි ආතල් එකකට වගේ හොඳයි. පොඩි නිකන් අර මනස තුල සංකල්පයක් විදියට පොඩ්ඩක් රස විඳින්න හොඳයි. නමුත් ඒ විදිහේ සැලසුම් ගන්න පුළුවන් දැන් ඇද්ද ස්ථානයක්ද මේ කියන ප්‍රශ්නේ තියෙනවානේ. ඒක තමයි වැඩේ. තව කට්ටිය හිතනවා නිවන මේ ආත්මේ ඕනේ නැහැ, මේ කොහෙදෝ ගිහිල්ලා කවුදෝ හම්බු වෙලා නිවන් දකින්නවා කියලා. දැන් මෙතේ බුදුන් හම්බු වෙලා නිවන් දකින්නවා කියලා එහෙම හිතාගෙන ඉන්න කට්ටිය ඉන්නවා ඉතින්. හොඳයි, ඉතින් ඒකත් ඉතින් ධාර්මික වගේ හිතෙන සංකල්පයක් නේද? අර අර මහායාන බුද්ධ ආගමේ අනිත් පැත්තේ අර බෝධිසත්ව සංකල්ප තියෙන්නේ. මේ ඔක්කොම නිවන් දැකලා ඉවරුණාට පස්සේ තමයි මම නිවන් දකින්නේ මේ ඉන්න ජීවීන් කියලා. ඔන්න අනාගතයේ අමුතු ලෝකයක, අමුතු තැනක අර සුඛාවතියක ගිහිල්ලා නිවන් දකින්න භාවනා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඔවා ඉතින් අර නිකන් විහිින පමණයි. අර පොඩ්ඩක් සූප්පු කරන්න පුළුවන්, රස විඳින්න පුළුවන් සංකල්ප පමණයි. ඒ විදිහේ මෙතේ බුදුන් දැකිල්ලක් දකින්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නේ තියෙනවානේ. අපායක වගේ ගිහිල්ලා උප්පත්ති ලැබුවොත් ඒකෙන් ගැලවෙලා එන්න කොච්චර කල් ඇයිද? තිරිසන් යෝනියක වගේ උපත ලැබුවොත් කොච්චර කල් ඇයිද? ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අර විදිහේ අර මොනවද බලාපොරොත්තු මේ 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 විදිහේ නිවනක් මම අනාගතයේ දවසක දකිනවා කියලා. ඒවත් ඉතින් සිහින කතන්දර. සමහර අය අරගන්නවා මොකද්ද එක එක අදහස්. මම බුද්ධත්වයේ සාක්ෂාත් කරනවා. එහෙම නැත්නම් මම මේ විදිහේ බෝධියකින් නිවන් අපේක්ෂා කරනවා කියලා ඔය එක එක විදිහේ අදහස් අරගන්නවා. ඉතින් එහෙම ගත්ත කට්ටිය ගොඩ දෙනෙක් දැකලා තියෙනවා. ඒගොල්ලෝ අපේක්ෂා කරන්නේ අර විදිහේ දෙයක්. සමහර විට ඕක මේ ආත්මේ විතරක් කරපු නිකන් පොඩි අදහසක් වගේ වෙන්න පුළුවන් නේද? ඒක ඒ වගේ බෝධියක් සාක්ෂාත් කරනවා කියන එක මහා දීර්ඝ ගමනක්. ඒතකොට නිකන් අර අපිට ඉතින් දැක්කහම ආසයිනේ. දැක්කහම ආසයි බුදු වෙන්න තිබුණා නම් හරි සෝක් කියලා හිතෙන්න පුළුවන් නේ. එහෙම අදහස් ගන්න කට්ටිය ඉන්නවා කොතෙකුත්. එහෙම නිකන් මේ වගේ බෝධියකින් නිවන් දැක්කනම් හරි සෝක් කියලා. ඉතින් අර නිකන් සංකල්පයක් විදිහට මරු. නමුත් ඒක පිටිපස්සේ හෝම්වර්ක් කරලා තියනවද කියලා ප්‍රශ්නයක් එනවනේ. හෝම්වර්ක් කරලාද මේ කතා කරන්නේ? එහෙම නැත්නම් මේ නිකන් අර දැක්කට ඒකත් හරි සෝක් කියලා පෙරේතකමට කියන කතාවක්ද මේ කියලා ප්‍රශ්නයක් එනවා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකින්න ලැබේවා කියලානේ ඔය සමහර විට ආශිර්වාද ලැබෙන්නේ නේද? එහෙම තමයි කියහන්න ලැබෙන්නේ. නමුත් ප්‍රාර්ථනේ මොකද දන්නේ නැහැ. ප්‍රාර්ථනේ මොන විදියකද දන්නේ නැති වුනේ. ඉතින් ඒකින්ද ඔය නිකං බොරු වෙලාවල් වැය කිරීම, මුලාවටපත් වීම තමයි ඔය වගේ දේවල් තුල බොහෝ විට දක්නට ලැබෙන්නේ. මගේ නම් අදහස තමයි මොකක් හරි තියෙනවා නම් අතීත එකක් ඇති මේ ආත්මේ නම් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මගේ. මොකක් හරි ලැබෙන එකක් ලැබෙයි. අර කෝණේ මේ කෝණේ කියලා එහෙම ප්‍රාර්ථනාවක් නැහැ. එහෙම ප්‍රාර්ථනාවක් හදාගන්න තරම් ඉඩ කඩක් නැහැ. තියෙනවා නම් මොකක් හරි එකක් තියෙන්නටයි කොහේ හරි නේද? විශේෂයෙන් ප්‍රාර්ථනා කරන්නේ මොකටද ඔබට ආපහු? විශේෂයෙන් ප්‍රාර්ථනා කළ සමහර විට අර 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 මොමෙන්ටම් එක කඩන්නේ මොකද බොරුවට ආපහු කියලා අන්න ඒ විදිහේ අදහසක් ඇත්තටම තාත්තිකයි කියලා අඩුම ගානේ මට හිතෙනවා. මගේ මෝඩකමට මට හිතෙනවා ඒක තාත්විකයි කියලා. මොකද අර අනාගත සැලසුම් සංකල්ප ඔවච්චර ක්‍රියාත්මක වෙන ඔවච්චර සාර්ථක වෙන තැනක් නෙමෙයි මේ බියකරු මහා මුහුද, මේ සසර නැමැති මහා මුහුද. ඉතින් ඒ වගේ මුහුදක ඒ වගේ බියකරු ස්ථානයක අතරමං වෙලා ඉන්නවා නම් අනේ ඒ කෙනා මොන විදිහේ මානසිකත්වයකින් මොන විදිහේ උත්සාහයකින් මේක එතෙර වෙන්න මේකෙන් ඉක්මෝල යන්න උත්සාහවන්ත වෙන්න ඕනේද ධෛර්යය ගන්න ඕනේද කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ඉදිරිපත් කරන්න උත්සාහ ගන්න. ඉතින් මේ හරි ලස්සන උපමා කිහිපයක් සඳහන් වෙනවා නේද? ක්‍රෝධ නැමැති මහරාල. ඕක තමයි පළවෙනි දේ. දැන් පහුගිය දවසත් මේ ආමිකේ වැඩ කරපු විශ්‍රාම ගියපු මහත් එක්ක ඇවිල්ලා ඉන්දියා දවස් කීපයක් භාවනා කරන්න කියලා. ඉතින් එහෙම ඊට දවසක් දෙකක් තුනක් යනකොට කතා කරලා කියන ස්වාමීන් වහන්සේ මම මේ විදිහේ සේවාවක් කරපු කෙනෙක්, මේ පමණ කාලයක් වැඩ කරපු කෙනෙක්, මගේ පුදුම මාන්නයක් සමග මේ තරහක් එනවා ස්වාමීන් වහන්සේ. මගේ මේ වාහනේ තියෙනවා පොල්ලක් දෙකක් පීයක් දෙකක් වගේ එකක් තියෙනවා. හරි, සමහර වෙලාවට මිනිස්සු ඔය වාහන එලවන්න ගියාම පාරවල්වල යන්න ගියාම කපාගෙන ගිහිල්ලා බැනගෙන ගිහිල්ලා සමහර විට මගේ වාහනේ හරස් කළා මේ විදියට මට බයින් එනවා. ඉතින් ඔය වගේ සිදුවීම් වෙනකොට මට තේරෙනවා මේ මට කොයි වෙලාවේ ආයුධ එළියට ගන්න හිතේද දන්නේ නැහැ. ඒ විදිහේ මානසිකත්වයක් සමග මම ඉන්නේ. මම ඉතින් ක්‍රියා නොකර ඉන්න උත්සාහ ගන්නවා, ක්‍රියාවත් නොවි ඉන්න උත්සාහ ගන්නවා. මොකද මම දන්නවා මගේ අර මල පැන්නුම් ඉරි පැන්නුම් පනලා ගියොත් අර පරණ පුරුදු ඒ උරගයා ඒ ස්වභාවයේ ඉදිරිපත් වෙලා එනවා. එතකොට කොහෙන් නවතීද දන්නේ නැහැ. අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔය පාරවලලත් ඔය චණ්ඩිකන් දාන කට්ටිය ගොඩදෙනේගේ චණ්ඩිකන් රඳෙන්නේ හරි චණ්ඩියේ හම්බ වෙනකම් විතරයි. එදාට බඩුම තමයි කියලා අර කියන්නේ නේද? එදාට හොඳට කාලා බීලා යන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් හම්බ වෙන තාක්කල් අර කෙහෙල් ගාට කොටන තාක්කල් තමයි ඔය කතන්දර ඔය සෙල්ලම් තියෙන්නේ. අන්න ක්‍රෝධ නැමැති මහරල. ඒ වගේ රලකට අහු වුණොත් අන්න උන් හිටිතැන් අමතක වෙනවා. අර ආයුධය අතට ගන්නවා. ඉතින් කොහේ ගිහිල්ලා නතර වෙයිද කියන්න බෑ, කියන්න බෑ. මේ වගේ හිරේ විලංගුවේ වැටුණාට පස්සේ ආයි ඉතින් වෙන කතන්දර කතා කළ වැඩකුත් නැහැ. අපිට වගේ කට්ටියට ඉතින් ජනාධිපති සමාවක්වත් ඉතින් හම් වෙන්නේ නැහැ නේ. ඒවටත් මොනවා හරි තියෙන්න ඕනේ, කුඩු බිස්නස් හරි කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් හොඳට අතේ යහමින් පගාවක් දෙන්න පුළුවන් මුදලක්වත් තියෙන්න ඕනේ. ඒ වගේ දෙයක් තිබුණා නම් ඔන්න ජනාධිපති සමාවක් හරි ලැබෙන්න ඉඩ තිබුණා. අනිත් කට්ටියට එහෙම ලැබෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අන්න බන්ධනාගාරයක ඒ ඉන්නකොට ඒ ජීවිතේ කොච්චර කටුකද? ඇත්තටම දඬුවම් තමයි. ඇත්තටම ඒ දඬුවමක් තමයි ඒක නම්. මොකද මේ ලංකාවේ වගේ ඒ තියෙන තත්ත්වෙත් එක්කේ ස්ථානවල ඇත්තම දඬුවමක්. එතනම දඬුවමක් කර අපායකට ගියා වගේ හොඳ දඬුවමක් විඳ ගන්න පුළුවන්. අන්න සමහර වෙලාවට ඇඟ පුරා කුෂ්ඨ දාලා අර විදියේ සනීප ආරක්ෂක පහසුකම් නැහැ. ඊට පස්සේ නිදිය ගන්න ඔය නිින්ද කියන එක අපි හැමෝම නිකන් බලාපොරොත්තු වෙනවා නිකන් හොඳට අතපය දිගෑරලා සැනසීමෙන් නිදිය ගන්න නේද? කවුරුණත් මං කියන්නේ. එහෙම තියෙනවනේ අපිට ඒ විලාව හරි පහසුයි. ඒ වෙලාව හරි යම් විදියක විවේකයක් තියනවා කියලා අදහසක් අපි කාගේ කාගේත් අර වගේ කෙනෙක්ට එහෙම එකකුත් නැහැ. කියනවා සමහර වෙලාවට එක ශාලාවේ පොඩි කාමරයක 20 30 දානවා. එතකොට අර උඩු බැලි අතර නිදිය ගන්න තරම් ස්පේස් එකක් නැහැ. පැත්තට හරවල තමයි නිදිය ගන්න තියෙන්නේ. එක 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 ඇලේට වම් ඇලෙන් දකුණු ඇලෙන් එක උරේ තමයි නිදියන්න ඕනේ. උඩුබැලි අතට හැරෙන තරම් ඉඩක් නැහැ. ඒත් ඉඩම දිනනහම සමහර වෙලාවට මැද්දට එකෙක් ගෙනහල්ලා ඔබනවා. එතකොට පිටිපස්ස එකාගේ ඇඟේ දහඩිය ගඳ දහඩිය මගේ ඇඟේ ගෑවෙනවා. ඉස්සර එකාගේ ඇඟේ දහඩිය ගඳ දහඩිය මගේ ඇඟේ ගෑවෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේ නිදිය ගන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ කියලා අන්න කෙනෙක් ඇවිල්ලා නිකන් තමුන්ගේ අත්දැකීමක් නිකන් පාපොච්චාරණයක් වගේ සිද්ධ කරනවා. මේ මනුස්සයා කියනවා ඒත් නිින්ද යනවා ස්වාමීන් වහන්සේ. ඒත් නිින්ද යනවා. නැන ටික දවසක් යනකොට අපායේ වුණත් නිින්ද යන පාටයි නේද? අපායකට ගියත් ඒකත් හුරු වෙලා ඒකෙත් නිින්ද යන ගතියක්. ඒ විදිහේ මොකද්දෝ දරා ගැනීමේ හැකියාවකුත් අපි ළඟ තියෙනවා. ඉතින් කෙසේ නමුත් අන්න අර ක්‍රෝධ නැමැති මහ රලකට අහු වුණොත් කොහේ ගිහිල්ලා නතර වෙයිද කියන්න බෑ. අන්න ඒ වගේ බියකරු මහ මුහුදක් මේක. ඊට පස්සේ අනිත් පැත්තෙන් කියනවා මේ පස්කම් ගුණ. පස්කම් ගුණ නැමැති දියසුලි. මේ පස්කම් ගුණ කියන එක මේ දහමේ නිතර සඳහන් වෙන වචනයක්. ඒකෙදි කියන්නේ මොකද්ද මේ පස්කම් ගුණ? පෙන්නනකොට කියන්නේ මොකද්ද? ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ මේ ඇහෙන් දැකිය යුතු රූපයන් තියෙනවා. අන්න මේක ගුණයක්. ඊට පස්සේ කියනවා අනිත් පැත්තෙන් ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ මේ කයෙන් මේ කණෙන් ඇහිය යුතු ශබ්ද තියෙනවා. අන්න තව එකක්. ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ මේ ඇඟෙන් ස්පර්ශ කර යුතු ස්පර්ශය තියෙනවා. අන්න තව එකක්. ඔන්න ඔය විදියට ඊට පස්සේ මේ රස, ගඳ ඔය විදියට අන්න මේ පහ තමයි පෙන්වන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඔන්න ඔය පහ ඉෂ්ට වූ, මනාප වූ මේ විදිහේ රූපයෝ, ශබ්දයෝ, ගන්ධයෝ, රසයෝ, ස්පර්ශයෝ තියෙනවා. ඔන්න ඕක තමයි පංචකාම ගුණ. පංචකාම ගුණ. එහෙම නැත්නම් අපි හිතමු කර ලෝකාමිෂය කියලා කියන්නේ. ලෝකාමිෂය මේ ලෝකේ තියෙන සැප සම්පත්. ලෝකාමිෂය කියලත් කියන්නේ ඔය පංචකාම ගුණයටම තමයි. පංචකාම ගුණයටම තමයි. එතකොට දැන් ඔය ඒ වගේ රූප, සද්ද, රස, ගඳ, ස්පර්ශ හොයමින් අපි කොච්චරනම් ගමන් කරනවද නේද? ඒ විදිහේ ගමනක අපි යදිලා ඉන්නවනේ. අන්න මේ විදිහේ රූප මට දකින්න තිබුණොත්, මේ විදිහේ ශබ්ද මට අහන්න තිබුණොත්, මේ විදිහේ ස්පර්ශය මට ලබන්න තිබුණොත් කිය කිය ඔන්න ගමන් කරනවා. ඒ විදිහේ හෙවීමකට ලක් වෙනවා. ඒකනේ හැම හන්දියකම ස්පා එකක් තියෙනවා. ඈ හැම හන්දියකම ස්පා එකක් තියෙනවා. ඒකේ ගිහිල්ලා අන්න අර විදිහේ ලස්සන හැට පේන රූප බලලා කැමති රූපයක් තේරුම් ගන්න තෝරගන්න පුළුවන්. ඈ ඊට පස්සේ මේ මියුරු කට හඬ ශබ්දය අහන්න පුළුවන්. ඊට පස්සේ ඒ ස්පර්ශයන් ලබන්න පුළුවන්. ස්පා කියන්නේ ඉතින් ඒකමනේ ස්පර්ශය තමයි. ඈ හැපි එන්ඩින් එකක් ඇතිව හෝ නැතිව අන්න ඉල්ල ගන්න පුළුවන් මනාප විදියට. දැන් මොකද වෙන්නේ? රටේ බංකොලොත් භාවයේ තේරෙන විදිය තමයි ගාමන්ට් ෆැක්ටරි වැහෙනවා, ස්පා ඇරෙනවා. ඈ ඒක තමයි දියුණුව. දියුණුව පේන්නේ අන්න ওই විදියට තමයි. ගාමන්ට් ෆැක්ටරි වැහෙනවා, ස්පා ඇරෙනවා. නරක අර වැඩ කරපු කට්ටියම ඉතින් තමුන්ට ජීවත් වෙන්න ආදායමක් නැති වුණාම මොකද කරන්නේ? අර විදිහේ වෙන වෘත්තියකට බැහැ ගන්නවා, තියෙන රස්සාවකට බැහැ ගන්නවා. දියුණුවේ රඟේ තමයි පේන්නේ. ඉතින් එන්නේ විදිහේ පංචකාම ගුණ මේ ලෝකාමිසය හොයාගෙන යාමක්, ගමන් කිරීමක් අන්න මේ ලෝකයේ තුල තියෙනවා. ඈ ඒ විදිහේ ඒවා හොයාගෙන සමහර විට ලෝකයේ අනිත් කෙරවලට යනවා. රෙඩ් ස්ට්‍රීට් වලට යනවා. එහෙම නැත්නම් හොඳ හොඳ රෙස්ටුරන්ට් වලට යනවා රස හොයාගෙන. ඔය විදිහේ ගමනක යෙදෙනවා. අන්න පස්කම් ගුණ නැමැති දියසුලි කියන අදහස් තමයි මේ කියන්නේ. එතන මේ වගේ දියසුලි වලට අහු වෙලා ඉතින් ගිලිලා කොහේ ගමන් කරලා නවතීද කියන්න බෑ. වරක් ගියොත් අන්න දෙවරක් යන එක දෙයක් නෙමෙයි. දෙවරක් ගියොත් තුන්වෙනි වරක් යන එක දෙයක් නෙමෙයි. ඉතින් ඒ විදිහේ අනතුරක් මේ දේවල් වල තියෙනවා. අනිත් පැත්තේ ඊළඟට කියනවා මොකද්ද? විසභාග ස්ත්‍රීන් නැමැති සැඩමෝරුන්. ඊට පස්සේ විසභාග පුරුෂයන් නැමැති රකුසන්. මෙන්න මේ මහමූදේ ඉන්නවා කියලා. ඉතින් ස්ත්‍රී පුරුෂ දෙපැත්තට දෙවිදිහේක උපමා දෙකක් දීලා තියෙනවා. මම දන්නේ නැහැ මේ උපමා වලින් මම මේ කියන්න උත්සාහ කරන විදිහේ වෙනසක් වෙනසක් පෙන්වුම් කරන්න උත්සාහ ගත්තද කියලා. කෙසේ නමුත් මෝරුන් සහ රකුසන් කියන උපමා දෙක තමයි දෙන්නේ. සාමාන්‍ය මෝරා ගත්තොත් මෝරාගේ හැටි කොහොමද, එනවා කඩාගෙන යනවා. ඉතින් ඒ අනතුර එක්තරා විදිහක නිකන් අපි දන්න අනතුරක්, එන පේන අනතුරක් වගේ කියලා කිව්ව හැකි. නමුත් රකුසෙක් කිව්වහම ඊට වැඩි නිකන් ඊට වැඩි ටිකක් සංකීර්ණ අනතුරක්, ඊට වැඩි ටිකක් මොකද්ද අපිව මුලා කරන විදිහ අනතුරක් වගේ කියලා කියන්න පුළුවන්නේ. මන් දන්නේ මේ උපමා දෙකෙන් එහෙම වෙනසක් දනවන්න උත්සාහ ගත්තද කියලා. නමුත් ඉතින් අර විෂභාග ස්ත්‍රීන් සහ පුරුෂයන් කියන මේ දෙගොල්ලොන්ගේ දෙවිදිහේ චර්යාවක් තමයි තියෙන්නේ. සාමාන්‍ය ස්ත්‍රියගේ ස්වභාවය තමයි එයා ඉමෝෂනල්, අර හැඟීම් වලට තමයි එයාට වෙන්නේ, අර හදවතේ හදවතට එයා යට වෙනවා නේද හදවතට. පුරුෂයා ඊට වැඩි ටිකක් වෙනස්. පුරුෂයාගේ ස්වභාවය තමයි අර අර ස්ත්‍රියගේ ඉමෝෂනල් ගතිය ඒක අවභාවිතා කරන්නේ කොහොමද කියලා තමයි එයාගේ මොලේ සෑහෙන දුරට වැඩ කරන්නේ. එයාගෙත් මොකද්දෝ අර යටවීමක් තියෙනවා, හැබැයි අච්චර නෑ. නිකන් අර නිකන් එයා කල්පනා කරන්නේ නිකන් තර්කෙන් කොහොමද මෙයාව මුලා කරගන්නේ, මොන විදිහේ වචනයක් කියලාද මෙයාව මුලා කරගන්නේ, කොයි විදිහටද මෙයාව මේ අපචාරයට ලක් කරන්නේ කියන අන්නේ විදිහේ මානසිකත්වයක් ස්වභාවයක් තමයි පුරුෂයෙක්ගේ ගොඩක් කලවට තියෙන්නේ. ස්ත්‍රිය තියෙන්නේ අර අර හැංගීමට යට වෙලා එයා එයා සම්පූර්ණ නිකන් අර මුළු හදවතින්ම එකෙම්ම කියලා කියන්නේ එහෙම තමයි. පුරුෂයා ඊට වැඩිය ටිකක් අන භයානකයි. එයා කොහොමද එයා අවංක නැහැ ගොඩක් කලවට. එයා තුල අර විදිය දෙබිඩි පිළිවෙතක් තියෙනවා. අර විදියේ එකමුණක් ඉදිරිපත් කරන ගමන් ඇතුළතින් කල්පනා කරනවා කොහොමද මෙයා මම අපචාරයට ලක් කරන්නේ, මොන විදිහේ වචන කිව්වොත්ද අන්න අපචාරයට ලක් කරන්න පුළුවන් කියලා. ඔන්න ඔය විදිහේ දෙපැත්තක් අපිට දැක දැනගන්න පුළුවන්. ඒ විදිහේ උපමා වෙනස් ගතියක් මේ දෙදෙනා තුළ තියෙනවා. නමුත් මේ උපමා වලින් එහෙම අදහසක් මතු කරාද කියන සැකය තියෙනවා. කෙසේ නමුත් ඔන්න ඔය විදිහේ ස්ත්‍රී පුරුෂයන් සහිත මහ මුහුදක් මේක. මේ දියේ සැඩ රකුසන් සහ මෝරුන් සහිත මහ මුහුදක් මේක. ඒ විදිහ අනතුරුත් තියෙනවා. ඔය සාමාන්‍ය මුහුදේ ගනුදෙනු කරන කට්ටිය දන්න ඔය මහ මුහුද කියන්නේ හරි භයානක ස්ථානයක්. මේ විදිහට මේ ජීවිතය කියන එක මහ මුහුදේ ජීවිතය කියන එක බොහොම අවිනිශ්චිතයි. ඔය මාළුනත් මේ එකිනෙකා මරා ගැනීමක් තමයි තියෙන්නේ. මේ භූමිය තුල වෙනවට වැඩිය මහා භයානක විදියට ඒක මහා මුහුදේ සිද්ධ වෙනවා. ඈ අර මහා මුහුදේ ඒපෙක්ස් ප්‍රෙඩිටර් කෙනෙක් කියලා කියන්නේ. අන්න ඔය ග්‍රේට් වයිට් කෙනෙක් වගේ ඒ වගේ මෝරෙක්. අන්න සමහර විට එයා තමයි ඒපෙක්ස් ප්‍රෙඩිටර්. අර අර තියෙන ඔක්කොම සත්තු දාමේ ඉහළින් ඉන්නේ එයා. ඈ සමහර විට එයා මරනවා ඇවිල්ලා, එයාව මරනවා ඇවිල්ලා අර අර ටීම් එකක් විදියට ඇවිල්ලා මොකද අර ඕකලා කියන්නේ අර ඩොල්පින්ලා જાතිය කියන්නේ ටිකක් ලොකු එම් උන් ඇවිල්ලා මරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ අමුතු මහ භයානක තැනක් පොඩි පොඩි සත්තු ලොකු එම් අනුභව කරනවා. ඊට වැඩිය ලොකු එම් උන් අනුභව කරනවා. නැවත නැවත ওই භක්ෂණය තමයි ඕක තුල තියෙන්නේ. එතකොට අර විදිහේ මෝරුන් ඒ විදිහේ අනතුරු සහිත මහ මුහුදක් තමයි මේ මහ මුහුද. ඉතින් ඔය වගේ උපමා දීලා නැවත නැවත පෙන්නුම් කරවන්නේ මොකද්ද? අන්න මේ වගේ මහ මුහුදක් තරණය නොකර ඉන්න තාක්කල් ඔබ ඉන්නේ මහා අනතුරක. තරණය කරගත්තොත් යහපත් කියන අදහස තමයි භාග්‍යවතුන් වහන්සේ අපිට ඉදිරිපත් කරන්නේ. ඉතින් තරණය කිරීම සඳහා මොකද්ද කළ යුත්තේ? අන්න රාග ද්වේෂ මෝහ පහ වූයේද ඒ තැනත්තා මේක තරණය කළා වෙනවා. මම කැමති එතන යෙදිලා තියෙන වචනයට වැඩිපුර පහ කරනවට වැඩිය පහ ඌයේද කියලා තමයි තියෙන්නේ. පහ ඌයේද කියලා කියන්නේ මොකද? මේක පහ කරනවා කියලා පහ කරන්න බෑනේ. රාග ද්වේෂ මෝහ මම ප්‍රහාණය කරනවා කියලා කොච්චර නැටුවත්, වලි ගහපාගෙන දැඟලුවත් එහෙම ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒ වෙනුවට ප්‍රහාණය කිරීම කොහොමදත් ප්‍රහාණය වෙනවා මොකක් හරහාද? ප්‍රතිපදාවක් හරහා. ඒකයි අර පහ ඌයේද පහ කරනවා පහ කළේද කියලා නෙමෙයි කියන්නේ. එයා කරනවා නෙමෙයි, ඒනට ප්‍රතිපදාවක ප්‍රතිඵලයක් විදිහට මේ රාග ද්වේෂ මෝහ පහ වෙනවා. අන්න ඒ විදිහ පහවීමක් සිද්ධ වුණොත් අන්න මොකද කරන්නේ? අන්න ඒ තුල එයාට සැනසීමක් තියෙනවා. අර සාගරය මම තරණය කරා කියන ඒ විශ්වාසය ආතල දියුණු වෙනවා. එහෙම නැත්නම් ඉතින් තාමත් ඉන්නේ අන්න අර අනතුරේ තමයි. ඉතින් ඒ සඳහා දෙන ප්‍රතිපදාව තමයි මේ භාවනාවක් පුහුණුවක් කියන්නේ. ඒ රාග ද්වේෂ මොහ පහ කරනවා කියලා නෙමෙයි ඒකෙදි කෙරෙන්නේ. ඒ වෙනුවට මේ ගත්තා වූ පුහුණුව, ගත්තා වූ කමටහන දිගට වඩාගෙන යාමක්. දැන් අපි ගමුකෝ හුස්ම කියන කමටහන. හුස්ම කියන කමටහන දෙනවනේ අපිට. පතුල කියන කමටහන දෙනවනේ. එහෙම නැත්තම් මේ හුස්ම දැනෙන දැනීම, පතුල දැනෙන දැනීම විදිහට මේ ඇවිදින ගමන්, වාඩි වෙලා ඉන්න ගමන් මේ කමටහන අපිට ලැබෙනවා. එතකොට මේ ලැබෙන කමටහන අර අර මහා මුහුදකට උපමා කරලා කියපු මේ මුළු ලෝකෙම, එහෙම නැත්නම් මේ පස්කම් ගුණයන්ට උපමා කරලා කියපු මේ මුළු ලෝකෙම අන්න නිරූපණය වෙන දර්ශකයක් වගේ තමයි ওই හුස්ම. ඒ ලෝකෙම දර්ශකයක්, ලෝකෙම නිරූපණය කරන දර්ශකයක් විදිහට තමයි හුස්ම දෙන්නේ. ඒ හුස්ම තමයි අපි නිරීක්ෂණය කරන්නේ. ඒ හුස්මේ තමයි අපි සිහිය පිටවා ගන්න. එම නැතු අර මුළු ලෝකෙම අරමුණකින් එකකින් එක ප්‍රහාණය කරන්න ඒවට විපස්සනා කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට අර ගතා වූ හුස්ම ඉදිරියෙන් තියාගෙන ඒක ඔස්සේ තමයි තමුන්ගේ පුහුණුව ප්‍රතිපදාව වඩ아가ගෙන යන්නේ. එතකොට සාමාන්‍ය අපි ගත්තොත් අන්න මේ හුස්මක් කියන අරමුණ ඉදිරියෙන් තියාගෙන තමයි මේක කළගත යුත්තේ. ඒක තමයි අර මුළු ලෝකයේම නිරූපණය වෙන දර්ශකයේ විදිහට අපි දීලා තියෙන්නේ. ඔකට හරියන හරි ලස්සන උපමා කතාවක් වගේ එකක් පහුගිය දවසක හම්බුණා. ඒක තියෙන්නේ ඔය ලෝක ප්‍රසිද්ධ පොතක ඇල්කෙමිස්ට් කියලා ලස්සන පොතක් තියෙනවා. ඒකේ තියෙන උපමාවක් විදිහට මොකද්ද? මේ මුළු විශ්වයේම තියෙන රහස් ඔක්කොම මේ කාන්තාරයේ තියෙන වැලි කැටයක සැඟවිලා තියෙනවා. මේ විශ්වය දිහා බැලුවත් එකයි, මේ වැලි කැටේ දිහා බැලුවත් එකයි. මේ මුළු විශ්වයම පරීක්ෂා කරත් එකයි, මේ වැලි කැටේ පරීක්ෂා කරත් එකයි. විශ්වයම පරීක්ෂා කරන්න ගියොත්, විශ්වය දිහාම බලන්න ගියොත් අන්න ඒක කවදාවත් අවසන් නොවන ගමනක් වෙන්න පුළුවන්. හැබැයි මේ වැලි කැටේ දිහා බලලා මේ මුළු විශ්වයම තේරුම් ගන්න, මේ මුළු විශ්වයම අත්දකින්න හැකියාව තියෙනවා කියලා යම් කිසි අවස්ථාවක අන්න ඒ විදිහේ ප්‍රකාශයක් තියෙනවා. එතකොට මෙන්න මේ විශ්වයේ නිරූපණයේ විදිහට තමයි හුස්මක් වගේ සරල අරමුණක් දෙන්නේ. ඒ අරමුණ ඇති අර විශ්වය ලෝකයම බලන්න ගියොත් ඒක අවසන් නොවන ගමනක්. අර රෝහිතස්ස කතාව අපි අහලා තියෙනවා නේද? අතරමඟදීම මලා. ඈ අවුරුදු 100ක් ගිහිල්ලා මලා. අතරමඟදීම මලා. ගමන අවසන් නොකර මලා. ඇයි? අර වටපිටාව ඔක්කොම හොයාගෙන ගියා. නෑ බුදුරජාණන් වහන්සේ එහෙම ප්‍රතිපදාවක් නෙමේ දෙන්නේ. ඒ වෙනුවට කියනවා මෙන්න මේ හුස්ම නැමැති එක් අරමුණ මේ මුළු ලෝකෙම නිරූපණය කරනවා. එහෙම නැත්නම් මේ හුස්ම කිව්වත් එකයි, දුක කිව්වත් එකයි. මේ හුස්ම කිව්වත් එකයි, පංච උපාදානස්කන්ධ කිව්වත් එකයි. ඔය ඕන විදිහක කියන්න පුළුවන්. එතකොට එන්නේ ගතා වූ මේ සරල දැනීම ඔස්සේ සිහිය පැවැත්වීමක් තුළ අන්න මොකද වෙන්නේ? මුළු ලෝකෙම දැනගත්තා, දැකගත්තා බවට පත් වෙනවා. මේ හුස්ම හරියට දැනගත්තොත් මුළු ලෝකෙම දැනගත්තා. මේ හුස්ම හරියට විනිවිද්දොත් මුළු ලෝකෙම විනිවිද්දා. ඕක තමයි වැඩේ. එතකොට සාමාන්‍ය ආධුනික කෙනෙක්ට අපි කියනවා විශේෂයෙන් ඔය එක එක වෙක්තරා විදියකටනින් ලැබිච්ච විශේෂ ඉඩකඩක් මට සාදර වෙන්න පුළුවන්. ඒ වගේ ඉඩකඩක් ලැබීම පිළිබඳ අන්න ගොඩාක් වෙලාවට ආධුනික කෙනෙක් අහම මේ වගේ කෙනෙක්ට මූලිකම මඟ පෙන්වීම දවස්සක් දෙකක් තුනක් මේ සරලව කොහොමද මේ ප්‍රැක්ටිස් එක කරගෙන යන්නේ කියන ඒ මඟ පෙන්වීම සඳහා ඉඩක් ලැබෙනවා. එතකොට ඒ ඉඩේදී ඒ කෙනා අන්න අපි හිතමු ගයාට අපි හුස්මක් අඳුනලා දීලා, පතුල අඳුනලා දීලා මේ වார்த்தාවක් ලියාගෙන ඉන්න කියලා කිව්වොත් හරිද? එයා ලියන බව හැබෑව. හැබැයි එයා දවස් දෙකක් යනකොට අපිට තේරෙනවා අන්න කැලේ පයින්න. පාරේ යන්න කැමති නැහැ. කැලේ පයින්න වල්ලා කියනවා බලන්න ස්වාමීන් වහන්සේ මගේ මේ ඇඟේ කැල්ලක් නැතිලා කියන්නේ. හරිම අමුතු භාවනා අත්දැකීමක් ඒක. බලන්න ස්වාමීන් වහන්සේ මට මේ අමුතු ආලෝකයක් ආවා. කවදාවත් දැකලා නැති ආලෝකයක් ඒක. බලන්න ස්වාමීන් වහන්සේ මේ සක්මනේ හිතා ගන්න බැරි දෙයක් සිද්ධ වුණානේ. කවදාවත් දෙලා නැති දෙයක් ඒක. කියලා මොකද කරන්නේ මේ පාරේම් පිටපයින් ඉන්න මේ මිනිස්සයා හරි දක්ෂයි. මේ ආදුනිකයා හරි දක්ෂයි. ඒතකොට එයාට නිතර නිතර කස පහර දෙන්න වෙනවා. අර මොකෝ කෙවිටකින් අරගෙන තලන්න වෙනවා. තලලා කියන්නේ වෙනවා. හරි ඔක්කොම හරි හැබැයි පාරේ ඵලයන්. මේ පාර තියෙනවනේ පාර පෙන්නලා තියෙනවනේ පාරේ ඵලයන්. පාර යන්නේ නැත්නම් ওই විදියට ඔය කැලේ පයින් ගියොත් ටික දවසකින් උතුර දකුණ හොයා ගන්න බැරි විදියට අතරමං වෙන්න පුළුවනි. ඒක නිසා ඒ වගේ කෙනෙක්ට අපිට නැවත නැවත මතක් කරන්න වෙනවා. හරි ඔය අත්දැකීම් හරි ඒවා බොරු කියන්නේ නැහැ අපි, ඒවා එපා කියන්නේ නැහැ අපි. හැබැයි හුස්මට සාපේක්ෂව කතා කරන්න. හුස්ම මතක තියාගන්න. හුස්ම තමයි මූල කමඨහන. ඒක අමතක කරන්න එපා. එයාට පයින් ගහන්න එපා. එයාට පිටු පාන්න එපා. අන්න ඒ මතක් කිරීම එයාට කළ යුතුයි. ඊට පස්සේ සක්මනේ නම් මේ පතුලට ප්‍රමුඛතාවය දීලා කතා කරන්න. පතුලට සාපේක්ෂව ඒ ටික කියන්න. පතුලට පිටුපාන යන්න එපා. ඒක අමතක කරන්න එපා. අන්න ඒ මතක් කිරීම දවස් ගණනාවක් කරන්න ඕනේ. කරලා 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 අන්තිමට කියන්න ඕනේ හරි අවුරුදු 10ක් භාවනා කරත් ඔය හුස්මට සාපේක්ෂව ඒ කතාව කියන්න උත්සාහ ගන්න. ඒක ඉදිරියෙන් තියාගෙන තමුන්ගේ පුහුණුව කරගෙන යන්න. පතුලට සාපේක්ෂව ඒ කතාව කියන්නේ කියන උත්සාහ ගන්න. ඒක ඉදිරියෙන් තියාගෙන තමුන්ගේ පුහුණුව කරගෙන යන්න. එදිනෙදා ජීවිතේ වුණත් තමුන්ගේ කයේ දැනීමකට සාපේක්ෂව ඔය කතාව කියන්න උත්සාහ ගන්න, පුහුණු කරන්න කියලා යාට මතක් කරන්න ඕනේ. එහෙම කරොත් ඒ මුල අමතක නැත්තම් වෙන කොච්චර කාලයක් කරත් අතරමං වෙන්නේ නැහැ. ගොඩ දෙනෙට වෙන්නේ මොකද්ද? ටික දවසකින්ම මුල අමතක වෙනවා. ඊට පස්සේ රහසේ පා වෙනවා. ග්‍රවුන්ඩින් නැහැ. දුගත වෙන්නේ නැහැ. ඉතින් නුදුරේදීම පිස්සු තමයි. නුදුරේදීම පිස්සු. භාවනා කළා හැදෙන පිස්සුවක්ද ඒක? නැත්තම් පරණ පිස්සුවක් භාවනා කළා ඇවිස්සෙනවද කියන එක හරිම අමුතු විදිහේ ප්‍රශ්නයක් තමයි ඒක. මේ කොහොමත් තියෙන පිස්සුව වගේ තමයි හිතෙන්නේ ටිකක් දුරට. හැබැයි භාවනා කළා ඒක හැදිලා එනවා. පිස්සු අද්දෝලා ගන්නවයි කියලා කියන්නේ අර ඉස්තර මේ කැපකරු මහත්තෙක් ඉන්දියා පිස්සු පොඩ්ඩක් අද වේගෙන එනකොට පිස්සු කියන්නේ නෑ මේ පිස්සු කියන අර්ථයෙන් ගන්න එපා. ඒ වෙනුවට නියම් පිස්සු පොඩ්ඩක් අද වේගෙන එනකොට ඇවිල්ලා කියන ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් අවුල් ලෑගෙන එනවා වගේ අරියා. අපි යවමුද ස්වාමීන් වහන්සේ? ඈ යවමු. මේ කියලා ඕම එනවා ඉතින් අරගෙන මේ ඉන්කෝයරියක් අරන් එනවා. ඉතින් මං කියනවා බෑ එහෙම හොඳ නෑ නේ බාගිට පිස්සු අද්දෝලා යවන්න හොඳ නෑ. ඈ හොඳට මේ පිස්සු හදලා තමයි යවන්න ඕනේ. එතකොට ඉස්පිරිතාලයකට යවුවත් බෙහෙත් කරගන්න ලේසිනේ. බාගිට පිස්සු අද්දෝලා යවුවාම වැඩි අවුල්. එහෙම හරියන්නේ නෑ. ඉතින් බැන බැන යනවා. ඉතින් ඔබ වහන්සේනම් කියන්නේ මට නේ ගහන්න ඉන්නේ ඔය මිනිස්සු පිස්සු තද වෙලා ඊට පස්සේ ඒකී කිය. ඉතින් මිනිහාට තියෙන මේ මිනිහාගේ ජීවිතය පිළිබඳ බයක් අනතුරක්. කෙසේ නමුත් ඉතින් ඒ විදිහේ විවිධ පිස්සු මතුවලා එනවා. අර විදියට කමටහන අමතක වුණොත්, ඒ මුල අමතක වුණොත්, ග්‍රවුන්ඩින් නැති වුණොත් සමහරු කැමතිත් නෑ. මේ අයියෝ කාය අනුපස්සනාව වැඩලා වැඩක් නෑ අප්පා. ඒ මොකද්ද? මම ඊට වැඩිය උසස් එකක් තමයි මං කැමති වඩන්නේ. මං කැමති වඩන්න වේදනානුපස්සනාවත් නිකම් මදි වගේ ඈ චිත්තානුපස්සනාවක් වගේ වැඩුවොත් කියලා අන්න එතෙන්ට ගිහිල්ලා බහ ගන්නවා. පහුගිය දවසක කෙනෙක්ට අසනීප වෙලා. තව කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්ස අරුට අසනීප වෙලා. හරි කේන්දරි ගන්නවා ස්වාමීන් වහන්ස අයියෝ පණේපා වෙනවා සේ බලන්න ගියත් එපා වෙනවා. බලන්න ගියත් එපා වෙනවා. අඬා වැටෙනවා. ඉතින් කයේ අමාරු තියෙනවා අසනීප තියෙනවා. මේ චිත්තානුපස්සනාවකට ගිහිල්ලා නේ වේදනානුපස්සනාවක් කරන්නේ නැතුව ඒකයි වෙලා තියෙන්නේ කියලා. يعني වේදනානුපස්සනාවක් කරා නම් පොඩ්ඩක් දරා ගන්න පුළුවන් වෙන්න බෑ මේ කය ආව වේදනාව. නෑ ඒක මගහැරලා ගිහිල්ලා කෙලින්ම චිත්තානුපස්සනාවකට බහැලා. ඉතින් දැන් හොඳටම පිස්සු එහෙව තද වෙනවා අසනීප වුණාම. ඇඟේ අමාරු වේදනයි ඉතිවිලි ඇවිස්සලා වේනකොටයි ওই ටික ඔක්කොම එක අන්න අමාරුයි. වේදනාව වුණත් ඉතින් හොඳයි පොඩ්ඩක් දරාගෙන ඉන්න එක. අසනීපයක් අමාරුවක් ආවොත් පොඩ්ඩක් ඒකට මුහුණ දෙන ශිල්පය ඒ තුල තියෙනවා. සාමාන්‍ය පරියන්කයක සක්මනක යම් වේලාවක් පැනනට පස්සේ ඕක එනවනේ. සක්මනේ වුණත් දරන්න බෑ. දිගට යන්න බෑ. ගතියක් එනවා. පරියන්කේ ඉරියව මාරු කරන්නම හිතෙනවා. නේ එනවා ඇතුලෙන් පුළුස්සගෙන එනවා. ඒක පොඩ්ඩක් දරාගෙන ඉඳියොත් අනේ ඉඳියොත් තේරෙනවා ඒ තුල වේදනානුපස්සනාවක් වැඩෙනවා. පහුගිය දවස කෙනෙක් ඇවිල්ලා අහනවා මට මේ විදිය උස්ම බලාගෙන ඉන්නකොට ටික ටික වේදනාව වැඩි වුණා. පුළුස්සගෙන පුළුස්සගෙන වගේ ආවා. ඇවිල්ලා මේ විදියට මේ වේදනා දෙමින් යනවා මට තේරෙනවා. කොහොමද ස්වාමීන් වහන්සේ මම මේකේ වේදනානුපස්සනාවක් වඩන්නේ? ඉතින් මිනිස්සු ඔය වඩලා තින්නේ ඒක තමයි. ඔකේ ආය අහන්න දෙයක් නැහැ. ඈ රසයාගේ පිට උඩ නැගලා අහනවා කො අස්සයා කියලා. ඒ වගේ තමයි. ඔය වඩලා තින්නේ වේදනානුපස්සනාව තමයි. ඔය ඔය ටියුනේ ඒක තමයි. ඒ වගේ එකක් දරාගෙන ඉඳියොත් එකම පරියන්කේනවා ඔය ටික. එකම පරියන්කේනවා. ඉඳියොත් එනවා. අන්න එදාට තේරෙනවා මේ අසනීපයකට උනත් මුහුණ දෙන ශිල්පය මේ තුල තියෙනවා. මේ ඇඟ අරගෙන යනකොට මේ මහ පොළවේ හරිද? ඔය තුවාල සීරීම් වගේ වෙනවා. ඒවා වළක්වන්න බෑ. ඒක තමයි මේ මේ කය පරිභෝග කරනවා කියන්නේ ඒක තමයි. ඈ එතකොට තුවාලය සීරීමක් වුණාම මැරෙන්න හදලා වැඩක් තියනවද? නෑනේ. ඒ වෙනකොට පොඩ්ඩක් ඉවසා දරාගෙන ඉන්දියාවම ඔය තුවාලේ පොඩ්ඩක් අමතක කරලා ඉන්දියාවම ඒක හොඳ වෙනවා ඉබේම. ඕන්නම් අර නිකන් හිතේ අමාරු යන්නත් එක ගෑව හැකි සීතෝදක ටිකක්. සීත උදක තෙල් ටික ගාලා දැවිල්ල ගන්නකොට වතුරෙන් තෙමන්න ඕනේ. ඇටි දෙයක් නැහැ. ඒකට හොඳ වෙන්නේ නැහැ. ඒ වුණාට අර මොනවාරි ගෑවා කියලා නිකන් විතර සැනසීමක් එනවනේ. ඒ ඇති. ඒ ඇති. ඒ විදිහේ වෙහෙසක් දරන්න නැතුව කොහොමද මේ ජීවිතේ පවත්වන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. අපි හිතනවා මේ වේදනා නාශක වලින් ඔක්කොම කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ආරක්ෂා වීම තුළින් ඔක්කොම කරන්න පුළුවන්. මගෙත් තියුණා ඉස්සර ආරක්ෂා වෙනවා කියන හැඟීමක්. දැන් නම් ඒක ටිකක් නැති වෙලා තියෙන්නේ මේ මේ ජීවන රටාවේ වෙනස නිසාද කොහෙද? ඈ තුවාලයක් වෙනවා නම් වෙනවා. ඒක ඉතින් ආයෙ වළක්වන්න බෑ. ඈ ඒ වෙලාවට පොඩ්ඩක් ඉවසීමෙන් කරගෙන ගියාම හරි. පොඩ්ඩක් නිකන් තුවාල වෙන වැඩක් කරලා බලනවා සමහර වෙලාවට වෙනවද තුවාලයක් කියලා. ඉතින් මාත් එක්ක වැඩ කරන එකාට තුවාලයි සමහර වෙලාවට මට තුවාල නැහැ. ඈ ඉඳලා හිටලා ඔන්න තුවාලෙකුත් වෙනවා. එතකොට පොඩි ගැටියක් තියෙනවා. අද දවස හරි අද දවසේ කර ගැටයක් පිපුරුවා. පොඩ්ඩක් කකුලේ හරහට වෙඩි උණ්ඩයක් වගේ එකක් වැදුනා. අන්න දවසට හරියන බිස්නස් එකක් කෙරුණා. පොඩ්ඩක් නිකන් අද දවස ගෙවුණා කියලා අදහසක් තියෙනවා. එහෙම පුරුදු කට්ටිය නෙමෙයි අපි. වැනේ පොතේ වැඩ කරපු කට්ටිය, ඔය කොම්පියුටර් වල ඔබ ඔබ ඉඳපු කට්ටිය. ඉතින් ආමතුම අත්දැකීමක් තමයි ඒක. ඒ විදිහේ මේ කයක දරා ගැනීමේ ශක්තියක්, මුහුණ දීමේ ශක්තියක්, ඒ වගේ දෙයක් අන්න ගොඩනගා ගැනීම වටිනවා. මොන විදිහ ජීවිතයක් ගෙවුවත් පැවිදි ජීවිතයක්ම වෙන්න ඕනේ නැහැ. ඔය ගෙවල් දොරවල් වල ඉන්න මිනිස්සුන්ටත් අසනීප වෙනවනේ, තුවාල වෙනවනේ. ඉතින් ඒ ජීවිතයකදී වුණත් ඒ දරා ගැනීමේ ශක්තිය අවශ්‍යයි. ගොඩනගා ගත යුතුයි. අන්න ඒ විදිහේ ක්‍රමානුකූල පුහුණුවක් ගැන තමයි මේ කියන්නේ. එතකොට අර ආධුනික කෙනෙක්ට මතක් කරන මතක් කිරීම මේ හුස්ම අමතක කරන්න එපා. මේ කොච්චර කාලයක් කරත් මේ හුස්මට සාපේක්ෂව කතන්දරේ කියන්න පුරුදු වෙන්නේ. එතකොට අපි ග්‍රවුන්ඩින් අර පොළවේ පය ගහලා ඉන්නවා. ඈ මේ පතුල දැනීම අමතක කරන්න එපා. ග්‍රවුන්ඩින් අර විදිහට බිම වාඩි වෙන්න පුළුවන්. ඔන්න ඔය කියන දේ තියුණොත් අන ආරක්ෂිතයි. ආරක්ෂිතයි. ඒ විදිහේ පුහුණුවක් තුලින් තමයි අපි මේ ගමන යා යුත්තේ ක්‍රමානුකූලයි. ඒ පුහුණුවේ ප්‍රතිඵලයක් විදිහට රාග, ద్వේෂ, මෝහ දුරු වෙනවා. දුරු වෙනවා. ඒක කෙලින්ම ඇඩ්‍රස් කරලා විවර කරන්න බෑ. මේක දුරු කරනවා කියලා කරන්න බෑ. සාමාන්‍ය දැන් අපි ওই පස්කම් ගුණ ගැන කිව්වනේ. එතකොට දැන් සාමිස මේ දහමේ තියෙන අමුතු වචන දෙකක්. සාමිස උපේක්ෂා, නිරාමිස උපේක්ෂා කියලා වචන දෙකක් සඳහන් වෙනවා. එතකොට සාමික උපේක්ෂා කියන්නේ මොකද්ද? අර පස්කම් ගුණ හොඳට කාලා බීලා බඩ පිරුණාමත් යම් උපේක්ෂාවක් මේ හිත තුළ මතුවෙලා එනවා. අර ඉෂ්ට වූ, මනාප වූ, කාන්ත වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යම් පමණකට ලබා ගත්තාම සුළු මොහොතකට නමුත් අන්න පොඩි චූන්‍යයක් එනවනේ, නිකන් පොඩි උපේක්ෂා සහගත ගතියක් නිකන් නේද එනවා. බඩ පිරිලා ටික වෙලාවකට බඩගිනි පෙරේතකම නැති වුණා. අනේ ඒකත් උපේක්ෂාවක් තමයි. හැබැයි ඒකට කියනවා සාමිස උපේක්ෂාවක් කියලා. අන්න අර විදිහේ බඩ පුරෝ ගැනීමක් නිසා යම් පමණකට උපේක්ෂාවක් ඇති වුණා. හරි. නමුත් මේ දහමේ ඒක අගය කරන්නේ නැහැ. මේ දහමේ අගය කරන්නේ මොකද්ද? නිරාමිස උපේක්ෂා. මේ ආමිසෙන් තොර ලෝකාමිසය කියලා කිව්වේ අර පස්කම් ගුණ වලට ආමිසෙන් තොර උපේක්ෂාවක් ගැන කියනවා. ඒ උපේක්ෂාව මොකද්ද? සාමාන්‍යයෙන් සක්මනක් පරියන්කයක් අලුතෙන් පුහුණු කරන්න ගත්ත කෙනෙක්ට දවස් කීපයක් පුරුදු කරනකොටම අමුතු විවේකයක් මේ හිත තුලින් දැනෙන්න පටන් ගන්නවා. ඇවිල්ලා කියනවා, "ඕ ස්වාමීන් වහන්සේ, මාර භාවනා අධ්‍යක්ීමක් නේ ස්වාමීන් වහන්සේ. මට සතුට දරා ගන්න බෑ. මං ගිහිල්ලා එතන ඉඳපු කෙනෙක්ට කිව්වා. දැන් ඔන්න හන්දියක ගිහිල්ලා කමටහන් සුද්ධ කරා කියලා තමයි මේ කියන්නේ." කිව්වා. ඉතින් එයා අමුතු කතාවක් කිව්වා, නිකන් ඉරිසියාවට වගේ. වැස්සා කටවාද කොයිද ස්වාමීන් වහන්සේ? ඊට පස්සේ මට ඒ අත්දැකීම ලැබුණෙත් නෑ කියලා ඔන්න ඇවිල්ලා කියනවා. ඒ මොනද ඒ නිරාමිස. ඒකත් ස්ථිර නෑ හැබැයි ඈ. ඒකත් ස්ථිර නෑ. ඔය භාවනා කරලා නිකන් දවසකට දෙකකට පොඩි චූන්‍යයක් වගේ සූස්තියක් එනවා. හැබැයි ඒක ස්ථිර එකක් නෙමෙයි. විශේෂයෙන් ඔය සමතකාරයෝම ඔයාගෙන යන්නේ ඒක. සමතකාරයෝ කියලා නිකන් කට්ටියක් ඉන්නවනේ. මේක කමටහනේ වෙනසක් තියෙනවා. චර්යාවේ වෙනසක් තියෙනවා. අර ලෝකෙ මට්ටම් කරන්න යන කට්ටිය තමයි මේ සමතකාරයෝ කියන්නේ. අනුන්ගේ අඩුපාඩු හදන්න යන කට්ටිය තමයි මේ සමතකාරයෝ කියන්නේ. කමටහනත් ඒගොල්ලෝ අර වෙනස්. ඒගොල්ලෝ කැමති නෑ හිත වික්ෂිප්ත වෙනවට. ඒගොල්ලෝ කැමති නෑ සිතුවිලි එනවට. මේ වෙනස බහැදිලිව දකින්න පුළුවන්. ඒතකොට සමතකාරයෝ ගාව තියෙන්නේ ඕක තමයි. ඒගොල්ලෝ මොකද්දෝ සූස්තියක් හොයාගෙන යනවා. අර ගංජා සුරුටුවක් ඉරුවා වගේ පොඩි වෙලාවකට ටික වෙලාවකට නිරාමිස. හැබැයි මේක නිරාමිස. හැබැයි අන්න නිරාමිස වුණාට ඒක ස්ථිර නැහැ. එතන වැඩි අවුල තියෙන්නේ අර අරමුණු වල පොඩි පසුබැහිමක් නිසා උපේක්ෂාවක් මතුවෙනවා. නමුත් නැවතත් සුළු මොහොතකින් අරමුණු සේනා සංවිධානය කරගෙන ආපහු ඉදිරියට එනවා. එතකොට තවදුරටත් ඒ උපේක්ෂාව නැහැ. අන්න දවස් දෙකක් භාවනා කරන කෙනෙක් ඔය විදිහේ එකක් ඔයිදී අපි තුමු සමාධියකින් ලැබෙන උපේක්ෂාවක් වගේ දෙයක් අත්දකිනවා. නමුත් ඒක ස්ථිර නැහැ. ඊට පස්සේ මේ දහමේ ඊටත් වැඩිය ගැඹුරු එකක් ප්‍රකාශ කරනවා. නිරාමිස නිරාමිසතර උපේක්ෂා. නිරාමිස නිරාමිසතර. ඒකෙත් උත්‍ෘෂ්ට. හොඳෙත් හොඳ මේක කියලා කියන්නේ හොඳෙත් හොඳ මේක කියන වගේ අදහසකින් නිරාමිස නිරාමිසතර උපේක්ෂාව. ඒකෙදි මොකද්ද අදහස? අන කාලයක් භාවනා කරනකොට මේ අරමුණු වලට ප්‍රඥාවෙන් ඉපදෙන උපේක්ෂාවක් මතුවෙලා එනවා. අන්න ඒක තමයි නියම උපේක්ෂාව. ඒක තමයි නියම විසඳුම. ඒ විසඳුමට මට්ටම් දෙකක් කලින් උඩ මට්ටම් පෙන්නනවා. සාමීස උපේක්ෂාවකුත් තියෙනවා. කාලා බීලා හොඳට බඩ පුරවගත්තට පස්සේ අන්න ටික වෙලාවකට උපේක්ෂා වෙනවා. ඒකත් උපේක්ෂාවක්. නිරාමිස උපේක්ෂාවක් ගැන කියනවා. අර විදිහේ සමාධියකින් නැగిලා එන උපේක්ෂාවකුත් තියෙනවා. ඒකත් උපේක්ෂාවක්. හැබැයි ඒ දෙකම ස්ථිර නෑ. තවමත් ඉන්නේ ඔය මහා මුහුදේම තමයි. අන්න නියම උපේක්ෂාව මොකද්ද? හොඳිනුත් හොඳ මේක මොකද්ද? අන්න අර නිරාමිස නිරාමිසතර. ඒක තනිකරම විස්තම් ප්‍රඥාව ප්‍රඥාව මත පදනම් වෙන උපේක්ෂාවක්. ඒකයි තියෙන්නේ අන්න කාලයක් අපි තෝ මාස හයක් අවුරුද්දක් වගේ දිගට දිගට නිතිපතා පැයක් හමාරක් කරගෙන යන කෙනෙක්ට තේරෙනවා අන්න ගෙදර ප්‍රශ්නාවට ඉස්සරට වැඩිය උපේක්ෂාවක් උපේක්ෂාවකින් ඒවට මම මුහුණ දෙනවා කියලා. අන්න මොකද උනේ? අර කී වෙනස තමයි තියෙන්නේ. ඕක තමයි විස්තම් ප්‍රඥාව මතපද නම් වෙච්ච උපේක්ෂාවක්. අනේ ඒක ස්ථිරයි. අර දෙකම කලින් දෙකම අස්ථිරයි. මෙන්න නියම විසඳුම ස්ථිර විසඳුම විදියට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ මෙන්න මේ ප්‍රඥාවක් මතපද නම් වෙලා එන මේ වෙනස. ඒක අය ආපහු හරවන්නත් බෑ. ඒක ආපහු හරවන්නත් බෑ. ඒක ලබා ගත්තාම අන්න ඇත්තටම කිව්ව හැකි ඔන්න මේ විදිහේ සැඩ සාගරයක් මේ විදිහේ ප්‍රචණ්ඩ සාගරයක් මේ විදිහේ බිහිසුණු සාගරයක් ඔන්න ඒතර වුණා. ඒතර වුණා. රාග ද්වේෂ මෝහ පහ වුණා. මොකක් ප්‍රතිඵලයක් විදිහටද? අර කරන පුහුණුවේ ප්‍රතිඵලයක් විදිහට. අර ඇති වෙන ප්‍රඥාවේ ප්‍රතිඵලයක් විදිහට. ඉතින් ඕක තමයි අදහස. මම හිතනවා මේ පවණක් ඇති මේ මාතෘකාවට සාධාරණයක් ඉෂ්ට වුණා ඇති කියලා. ඉතින් එතනින් අපි අද දවසේ ධර්ම දේශනාව අවසන් කරමු.
සාදු සාදු සාදු. එහෙමනම් මේ භයානක සාගරෙන් එතර වීමට අද දවසේ ධර්ම දේශනාවත් ධම්මකුසල ස්වාමින් වහන්සේටත් අප සියලු දෙනාටමත් නිර්වාණය පිණිසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන්. කටරි ප්‍රශ්නයක් තියෙනවා නම් අත උසලා ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙමනම්
ප්‍රශ්න අවසන් කරමු.
එහෙමනම් ස්වාමීන් වහන්සේ මේ අවසරය
ඔබ වහන්සේ ඇති එක කොච්චර ජයග්‍රහණයද
බලන්න. ඒක නේන්න.
මෝරුත් නෑ කියන්නේ ප්‍රශ්නයක්.
මෝරුත් නෑ රකුසුත් නෑ. එහෙම හොඳයි ස්වාමීන් වහන්ස. එහෙමනම් අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට.
ඔබ වහන්සේ වන්දනා කරන්න අවසරයි.
සාදු.
ඕකාස වන්දාමි බන්ති.
ස්තුති හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්වේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්ති.
කමාමි කමිතබ්බං.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්ති.
සුඛී හොන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්ති.
සුඛී හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්ති.
සුඛී හොන්තු. අභිවාදන සීලස නිචං මද්දා අපචායිනෝ චතරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේ වංචාතෝ නිබ්බාන සම්පති විනාතේ සමිච්චතෝ.
සාදු සාදු සාදු.
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං. සාදු සාදු සාදු.
සපත්තේ හැම දිනාටම තෙරුවන් සරණයි.
සර්වසාරණයි ස්වාමීන් වහන්සේ.